ගරු ආනන්ද අලුත් ගමගේ මන්ත්‍රතුම අවතුමාට විනාඩි 8යි.
මුලස්සනේ ගරු සභාපතිතුමනි, අද දින අපිට බොහොම ලෙන්ගත් වූ බොහොම සමීප වූ විෂයන් කීපයක් පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මටත් අවස්ථාව ලබා දීම පිළිබඳව මම බොහොම සතුටටපත් වෙනවා. මුලින්ම මට විනාඩි 4යි අපේ අමාත්‍යංශලින් වෙන් කරලා තිබ්බේ. අපේ ශ්‍රී විග්නේශ්වරන් මන්ත්‍රීතුමාට මා ස්තුතිවන්ත වෙනවා මට තව විනාඩි 4ක් කාලයක් ලැබලා දීලා මට අවස්ථාව ලබා දීම පිළිබඳව. ඇත්තෙන්ම ගයන්ත කරුණාතිලක ගරු අමාත්‍යතුමා, ඒ වගේම ජයවික්‍රම පෙරේරා ගරු අමාත්‍යතුමා, නවීන් දිසානායක ගරු අමාත්‍යතුමන්ලා ඇතුළු ඒ අමාත්‍යංශවල වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදී ඉතා වැදගත් ආකාරයට මේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ අමාත්‍යංශ ඉතා විනිවිද භාවයෙන් මෙහෙයවමින් මේ කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් මේ රටේ මහා දැවන්ත ප්‍රශ්නයක්ව පැවතිච්ච ඉඩම් අමාත්‍යංශයේ ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමාට ලැබිලා මං හිතන්නේ සභාපතිතුමා ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඉතා යුහුසුලුව තමන්ගේ කාලය මං හිතන්නේ සේවා කාලයට වඩා මට ඊයේ ගයන්ත අමාත්‍යතුමාත් එක්ක අපිට සාකච්ඡාවක් වෙනට හදිස්සියේ අපි අගමැතිතුමා නාලපිටි ආසනේ අනිද්දා කෝටි 50ක මුදලක් අනුමත කරලා එතුමා මුල්ගල් තියන්ට යනවා උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේට හයින් පෝට් හිදී මේ ඉඩම පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලා එක් මුදලාලි කෙනෙක් මේ රැස්වීම කල් දාලා මේ ඉඩම අයිති කරගන්න ගියා. මට පුද්ගලිකව මේ නියෝජිතයාගේ කෙනෙක් කතා කරලා ලක්ෂ 150ක් පළවෙනි ලක්ෂ 100ක් දෙන්න කතා කරලා ඊට පස්සේ ලක්ෂ 150ක් දීලා මේ වැඩේ නවත්තලා මේ මිනිස්සු වෙනුවෙන් කරන වැඩේ නවත්තලා එතුමට දූරියම් වවන්ට පහුගිය ආණ්ඩුවෙන් අක්කර 200ක් දීලා තිබ්බා. ඒ 200 ඇතුළු අපිට 20 දීලා තියෙනවා. එතකොට මේ පුද්ගලයාට මේ ඉඩම අයිති වෙනවා. මේ දේ ක්‍රියාත්මක වෙනවා ගයන්ත ඇමතුමාට පින් සිද්ධ වෙන්න තමයි මේ ළමයිට උගන්නන්නට උසස් පෙළ වැඩ තුනක් පාස් ආයේ තමයි මේ උසස් සාක්ෂණ මධ්‍යස්ථානට ගන්නෙ. කිරියල් ඇමතුම තමයි මේ මුදල් පාස් කරලා දුන්නේ. අගමැතිතුමා මේකට මුල්ගල් තියන්නේ. දීර්ඝ කාලයක් මිනිස්සු බලාපොරොත්තු වෙන ඉන්න මේ කටයුතු සිදු කරන මධ්‍යම පළාතට හදන පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා මම ඊයේ සභාපතිතුමත් එක්ක කතා කරනකොට විනාඩියයි දෙකයි එතුමා කිව්වා ආදායම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් එකේ ආදායම 100ට 800කින් නැගලා තියෙනවා. මෙතෙක් කාලයක් මේ ආදායම් කවුද ගත්තේ? දැන් මම හිතාගත්තා අපේ ආසනේ තමයි වැඩිම ඉඩම් ගැටලු තියෙන්නේ. ගයන්ත ඇමතුමා ගිහිල්ලා අපේ ආසනේ ඒ ලියුම් ටික ගන්නකොට ඇමතුමාට ලියුම් ටික අතර ගන්න බෑ. මේසේ රෙද්දට තමයි මම දැක්ක Facebook වල දාලා තිනවා, ඒ වෙබ් අඩවි වල දාලා තිනවා. මෙතුමා ඒ මේසයට දාපු රෙද්දෙන් තමයි ඒ ලියුම් ටික තුළ ලියුම් 3000 4000 එක අම්මා කෙනෙක් ඇවිල්ලා ඇමතුමාට දන ගහලා වැඳලා කිව්වා මට අවුරුදු 80යි වයස. මම පදිංචි ඉඩමට අවුරුදු 53යි තාම ඔප්පුවක් නැහැ කියලා. මට ඊයේ මට එතුමිය කතා කරලා කියන එතුමගේ පුතා දුරකතන ඇමතුමක් අරන් දුන්නා. මට කියනවා ගයන්ත ඇමතුමා මේ ඔප්පුව දෙනවා කිව්වන් පස්සේ මට බොහොම සන්තෝසයි. ළමයිට හරි මට ලියලා මැරෙන්න පුළුවන්, ළමයිට දෙන්න දෙයක් නැහැ. මට තියෙන පේචර්ස් 80ක ඉඩමක්. ඒ 80 ඔප්පුව දුන්නොත් මට නිදහසේ මැරෙන්න පුළුවන්, ළමයිට දෙන්න දෙයක් නැහැ. මේක කරලා දුන්නොත් ඒ වගේම මට එතුමිය 150ක ලියුමක් අස්සම් කරලා ගෙනලා දුන්නා. ගයන්ත ඇමතුමගේ ෆොටෝ එකක් ගැලලා දෙන්න අපි වන්දනා කරන තැන තියාගෙන වන්දනා කරන්න කියලා. මෙහෙමයි මේ රටේ මිනිසුන්ගේ ඉඩම් පිළිබඳව ප්‍රශ්නය විසඳනවා නම් මිනිසුන්ගේ තියෙන ආකල්ප. ඒක නිසා නාවලපිටි ආසනේ ගත්තාම මේ ආසනේ තමයි වැඩිම ඉඩම් ගැටලු තියෙන. ඔබතුමා ආසනයට ගිහිල්ලා අපේ සභාපතිතුමා ගිහිල්ලා ඒ නිලධාරීන් සීලු දෙනා ඔබතුමන්ලා කරපු දෙයට මම මේ වෙනාවේ නාලපිටියේ ජනතාව වෙනුවෙන් මම ඒ කෘතවේදී භාවය දක්වනවා. ඇත්තෙන්ම අද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් මංකොල්ල කනව රජයට කිසි මුදලක් ලබලා දීලා නැහැ. ගරු සභාපතිතුමනි, රාජ්‍ය ඉන්ධනවරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශය ලක්ෂ 35ක් ඉඩම් අමාත්‍යංශයට ගෙවන්න තියෙනවා. මේ රාජ්‍ය ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍ය උපදේශක කාර්යාංශ කිසි දෙයක් මේ ගල්වල වල සම්බන්ධයෙන් කටයුතු කරන්න මම ආසනේ ඉපදිච්ච කෙනෙක් මම පයින්ගිය කෙනෙක් මේකේ ජන්මයක් කුරුමයක් තියෙන කෙනෙක් ඒ නිසා මේ මේ ආයතන මේ ඉඩම් ලබාගෙන වෙනත් අය තමයි මේ ඉඩම් පරිහරණය කරන ප්‍රාදේශීය සභාව අයන්නක් දන්නේ මේ ගල්වල වල පිළිබඳව හැබැයි ප්‍රාදේශීය සභාවට තියෙන ඉඩම බලෙන් එක මිනිහෙක් අල්ලගෙන මේ කටයුතු සිද්ධ කරන්නේ මේකේ තව නමක් සඳහන් කරලා තියෙනවා දුෂාන් වීරසිංහ ගරු අමාත්‍යතුමනි මම බොහොම වගකීමෙන් මේ කියන්නේ දුෂාන් වීරසිංහට එක්කෝ අගට අලුත්ගම ගේන්න ඕන එක්කෝ මුලට අලුත්ගම ගේන්න ඕන දැන් මෙතුමා දාලා තියෙන දුෂාන් වීරසිංහ මේ අහසින් වැටිච්ච මිනිහෙක් මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාගේ එක්කුසේපන් අක්කගේ පුතා එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ අලුත්ගමගේ වීරසිංහ පළාත් සභා මන්ත්‍රීගේ පුතා හැබැයි මම මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැත්නම් මෙව එලි කරන්න කවුරුත් නැත්තේ නේ මහින්දානන්දට කතාවක් තිබ්බා මෙච්චර කල් මම කතා කරද්දී දැත්තේ එතමයි කතාවෙන් පස්සේ මට උත්තර දීලා යන්නේ අනිද්දා අගමැතිතුමා එනවා මම දවස් පහ පාර්ලිමේන්තුවේ මට යන්න බැරුව අනිද්දා අගමැතිතුමා පිළිගන්න ඒ රැස්වීම කටයුතු කරන්නත් තියෙන හැබැයි මේකෙදී අපේ මිනිස්සුන්ගේ ගෞරවය රකින්නත් මම ඒ මිනිස්සුන්ගේ ඒ ගෞරවයෙන් ඡන්දයට ආචාර කරන්න තමයි මම මෙච්චර රැඳිලා හිටියේ මේ සම්පූර්ණ බොරු මේ තමයි වීරසිංහ අලුත්ගමගේ මහත්යගේ වාහනේ මේ 2013 මේ පෝස්ටර් අරවලා තිනේ ක්‍රීඩා අමාත්‍යංශයට ආйти වාහනයක් මේක මම ප්‍රශ්න කරනකොට කිව්වා මේ පිළිමත දන්නේ නැහැ කියලා මේ වගකීතු ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු මෙන්න වාහනේ මෙන්න පෝස්ටර් ගහලා ගිහිල්ලා තියෙන විදිය මේකයි ඇත්ත කතාව එතුමගේ පුතා තමයි මේ ගල්වලේ කීයක්ද ගෙවන්න තියෙන්නේ මිලියනයක් ගෙවලා නැහැ ගෙවලම නැ දැන් එතුමා කියනවා අපච්චිට තිබ්බලු වෙනසක් ලක්ෂ 100ක් ෆැක්ටරි දෙකක් තිබ්බලු එහෙම තිබ්බන මොනවටද මේ ආණ්ඩුවේ මහ ඉඩම් අල්ලගෙන ඉඳේ බෑනා
ඔබතුමා තාම විනාඩියයි තියෙන්නේ හැබැයි
මට තව විනාඩි දෙකක් දෙන්න මට ගයන් තැමැත්තුමා විනාඩි දෙකක් දෙයි ඒ වගේම මයන් තැමැත්තුමා මට විනාඩියක් දෙයි මම ජයවික්‍රම ඇමැත්තුමාගේ පැත්තට කතා කරන්න මොකද මම වවණ කෙනෙක් නිසා දැන් ගයන් තැමැත්තුමා ඉඩම් දෙක නිදහස් කරනවා මම කුෂිකර්ම ගම්මානයක් අතන හෙක්ටයාර 1000ක් කරගෙන කවදාහරි ගයන් තැමැත්තුමා නිවන් දකින්න ඒ දේ කරපුවා මොකද අපේ මිනිස්සුන්ට ඒ ඌමනාව තියෙනවා වවන්ට තියෙන ඒ පරිසරය වැඩි මම ගයන් තැමැත්තුමා ඉඩම් ටික දෙනවා වවනවා නවීන් තැමැත්තුමා වවනවා අද ඉතුරු ටික විනාශ කරනවා අපේ ජයවික්‍රම පෙරේරා ඇමැත්තුමාගේ පැත්තේ ඉඳලා ඉඳන් මම එතුමාගේ විනාඩියක් ඉල්ලන්නේ නැත්නම් එතුමාගේ පැත්තට මම කතා කරන්නේ නැත්නම් මොකද කොටියා ඇමැතිව කොටියා ආගියතක් නැහැ. අපි මේ මිනිස්සු තුන්දෙනෙක් මැරුවා. දැන් උඩුනුවර ආසනේ අපේ සහෝදරයෙක් මැරුවා. මෙතුමා ඉල්ලනවා වන්දි. මම හැම එකටම ඉල්ල ගරු ඇමැතිතුමනි අපි වවනවා. තුනෙන් එකක් විනාශයි කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවල තියෙන අපි වවන දේවල්. මම අපනයන්නේ කෘෂිකර්මයේ වැඩිම මහනුවර දිස්ත්‍රික්කයේ වාපු කෙනා ගරු ඇමැතිතුමනි. එලවල් ටික මම හදාගන්නේ කුඹුරේ වී ටික මම හදාගන්නේ ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉඩම් පනත ගෙනල්ලා කොබ්බෑ කඩුව මැතිතුමා ඔබතුමා කතා කරන්න මට හැබැයි ඔබතුමායි කාලය දෙන්න මට ඉල්ලුව නැතුව දැන් ආපහු ඔබතුමාට දෙන්න වෙනවා
ගරු මැතිතුමා
අරන් එපා පව් කරන්න වන්දිකේ කුෂි රක්ෂණයක් අපි දාලා ඌරා විනාශ කරුවා ඌසා විනාශ කරුවා ඒ ප්‍රමාණයට අපි වන්දිකේ
වුණා
අර අරන් එපා
ගරු අමාත්‍යතුමනි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඉඩම් පනත කරලා 72 කොබ්බෑ කඩුව මැතිතුමා වවන්ට ලෑස්ති කරලා ඉස්සරෝම මොනවද කරේ ඉස්සරෝම ගොවියගේ ආරක්ෂාවට තුවක්කු දුන්නා එක රැයින් එතකොට මහින්දානන්ද මැතිතුමාගේ පියා පාර්ලිමේන්තුවේ එක රැයින් තුවක්කු බලපත්‍ර දුන්නා හොර තුවක්කු ටික ලයිසන් කරා ගොවියගේ ආරක්ෂාව සහ ගොරියගේ වරප්‍රසාද ආරක්ෂා කරලා තමයි 72 වවන්ට පටන් ගත්තේ අසාර්ථක වුණාද ඉතා සාර්ථක වුණා අපිත් ඇව්වා අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ මිදුලේ මඤ්ඤොක්ක හිටෙව්වා රාබු හිටෙව්වා අපිට ආවාසේ ඒ ආදර්ශය තාම තියෙනවා ඒ නිසා ගරු ඇමැතිතුමනි කවදා හරි මේ ආණ්ඩුව මිනිස්සුනේ පෙරලන්නේ සත්තු මේ ආණ්ඩුව පෙරලන්නේ කවදා හරි මොකද ඌරෝ ටිකයි මේ රිලව් ටිකයි කරන විනාශේ කවුරු හරි මේක විසඳුවේ නැත්නම් ඔබතුමාලා බලධාරියෝ දැන් ඔබතුමා සත්තු ආරක්ෂා කරනවා අපේ යමතුමා ඉඩම් ටික දෙනවා නවින්න මෙතුමා වවනවා තුන් දෙනා තුන් පැත්තේ ඔබතුමාලා සාකච්ඡා කරලා මේකට විසඳුමක් දෙන්න මිනිස්සු ජීවත් වෙන්න ඕන සත්තු ජීවත් වෙන්න ඕන හැබැයි
මම කිව්වා කියන්න බෑනේ
රහස ඔන්න ඇමතුමා කියන්න.
බුදුමා කාලය අවසානයි ගරුමන්තුමා.
අර ගරු සභාපතිතුමනි මට තප්පරයක් දෙන්න අවසන් කරනවා. මම ස්තුතිවන්ත වෙනවා අපේ ගයන්ත කරුණාතුලක ඇමතුමාටත් ඒ වගේම අපේ ආසනවලට ගෙල මේ ඇහිඳ කළා. මිනිසුන්ගේ වේදනාව කඳුළු ඔබතුමා දැක්ක ඔබතුමාගේ සභාපතිවරයා බොහොම ගෞරවණීය කෙනෙක්. දවල් නෙවෙයි නිදා ගන්න සභාපතිවරයා අපි ගියන් පුටු වෙනදී අපි කතා කරනකොට එතුමා ඇහැරින්නේ නැහැ. එහෙම සභාපතිවරයෙක් ඉඩම් පැස්සස්තන මණ්ඩලයේ හිටියේ. අපි ඒක අවංකව කියන්න අද ඊයේ රෑ එතුමා මට කතා කරනකොට මගේ ප්‍රශ්න විතරලා ගයන්ත ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රශ්නේ විතර මට රෑ නමයක් අතවට එතුමා තාම සීට් එකේ ඉන්නේ කිව්වා. ඒ වගේ වැඩ කරන මිනිස්සු කොට්ටාසියක් දාගෙන ඔබතුමා මේ ගන්න උත්සාහයට අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාලට සලකනවා. අපේ මිනිස්සුන්ට ඒ කරන සේවයට ඒකම නවීන් දිසානායක මැතිතුමා ගැන වචනයක් කතා කරන්න දෙන්න. ගිය වයවැය විවාදෙදී නවීන් නැමැතිතුමා තමයි පට්ටා ගැහුවේ. තේ කර්මාන්තය පිළිබඳ එක මිනිහෙක් වචනයක් කතා කරේනේ. එතුමා ගැන කතා කරන්නේ නියෝජ්‍ය ඇමතුමා hina වෙනවා. එතුමත් බොහොම පාඩුවේ කූල් එකේ ඉන්නවා. මොකද ප්‍රශ්න නැති හින්දා තේ වලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. ඒ නිසා
අවසාන
අපේ ජේෂ්ඨම මන්ත්‍රීතුමා අපි මොන ප්‍රශ්න තිබද්ද එතුමාට අපි බොහොම ගෞරවයෙන් සලකනවා. ජයවික්‍රම පෙරරා ඇමතුමාට ඔබතුමත් අපි වෙනුවෙන් මොනවාරි සලකලා ඔබතුමා අපිටත් උදව් කරන හැටි ඉල්ලා සිටින්. සත්තුටික ආරක්ෂා කරනකොට මිනිස්සුත් ආරක්ෂා කරන ඔබතුමාගේ නැත යොමු වේ.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ගරු සුමේද ජයසේන මැතිනිය එත ඊට පෙර ශ්‍රියානි ජයවික්‍රම මන්ත්‍රීතුමිය මූලාසන පැමිණ
ගරු ඇමතිනි කතා කරන්න.
අද විශේෂයෙන්ම අමාත්‍යංශ තුනක රටට අත්‍යවශ්‍යම වැදගත් අමාත්‍යංශ තුනක වැසීර්සේ සාකච්ඡා වන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ අමාත්‍යංශයත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය නවීන් දිසානායක මැතිතුමාගේ අමාත්‍යංශයත් ඒ වගේම තිරසර සංවර්ධන සහ වනජීවී අපේ අමාත්‍යංශෙත් වැසීර්සය අවස්ථාවේදී මේ පිළිබඳව අදහස් කීපයක් දැක්වීමට ලැබීම පිළිබඳව මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දවස පුරාම මෙම අමාත්‍යංශ තුනේ වැසීර්සය පිළිබඳව විවිධ අපේ මන්ත්‍රීවරු කරුණු විවිධ ආකාරයේ කරුණු විශේෂයෙන්ම සඳහන් කළා. ඒ වගේම මම මුලින්ම වැවිලි මේ ඉඩම් සම්බන්ධව ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාටත් ඒ වගේම අපේ නවීන් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මෙම අමාත්‍යංශ තුල විශේෂයෙන්ම ගයන්ත කරුණාතිලක මැතිතුමා සඳහන් කළා අපේ විජිතමුණි සොයිසා අමාත්‍යතුමා ඉල්ලීමක් කළා මොණරාගල වැනි දිස්ත්‍රික්කවල ඉතාමත්ම කුඩා මේ ඉඩම් කැබලිවල ජීවත් වුණු වසර 40ක් 50ක වගේ කාලයක් තිස්සේ ජීවත් වුණු ඉඩම් වලට යම් සහනයක් ඒ අයට මොකද මේවා දැන් අලුත් තක්ෂේරු අනුව තමයි ඉඩම් වලට බලපත්‍ර ගන්නකොට නැත්නම් ඔප්පු ලබා දීමේදී ඉඩම් වලට ගෙවන්න කියලා තියෙනවා. ඒ නිසා ලොකු මුදලක්. නමුත් අර පදිංචි වුණ කාලේ ඉඳලා ඒ වර්ෂවල තක්ෂේරු කළා ඔබතුමා මං හිතන්නේ දැනට වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. ඒ අයගෙන් ඒ විදිහට අය කරලා ඉඩම් ලබා දෙන එක බොහොම වැදගත් කාර්යයක් හැටියට මම විශේෂයෙන්ම දකිමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පිළිබඳවත් ගරු නවීන් දිසානායක මැතිතුමා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කිව්වා වගේම ගිය වසරේ මං හිතන්නේ බොහෝමයක්ම පාර්ලිමේන්තුවේ කතා කළ මන්ත්‍රීවරුන් එතුමාට චෝදනා මුඛයෙන් කතා කළත් අද වෙනකොට වැවිලි කර්මාන්ත ශාස්ත්‍රීය නගා සිටීම සඳහා විශේෂයෙන්ම තේ කර්මාන්තය එතුමා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් කටයුතු කරලා තිබෙනවා. වගේම අද ඇත්තටම වැවිලි ශාස්ත්‍රීය තුල මේ පොල් වගාව පිළිබඳව කතා කරනවා නම් අද අපේ රටේ මං හිතන්නේ කවදාකවත් නොතිබුණු ආකාරයට පොල්වල මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒක ඇත්තටම අමාත්‍යංශයක හෝ නිලධාරින්ග හෝ වරදක් නොවේ. ස්වභාවිකව පහුගිය කාලවල ඇති වුණු දේශකුණික හේතුන් සහ විශේෂයෙන්ම පරිසරය වශයෙන් ගත්තම අද අපේ අමාත්‍යංශයට සම්බන්ධ සතුන් මං හිතන්නේ විශාල සතුන් ප්‍රමාණයක් ඉන්නවා. මොකද අපේ ගරු අමාත්‍යතුමා ඒ වගේම මේ සත්තු පිළිබඳව ලොකු අවබෝධයකින් නැත්තම් සත්තු පිළිබඳව ලොකු ඕනකමකින් පරිසරය සහ මේ සතා ආරක්ෂා කර ගැනීම සඳහා ගහකොළ හැමදේම ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී මම හිතන්නේ සතුන් වැඩි වශයෙන් අද බෝ වීම වැඩි වෙලා තිබෙනවා. මම දන්නේ වෙනදාට වැඩි මම හිතන්නේ විශාල
එයිල ගම් අපේ නාවලපිටියේ මන්ත්‍රීතුමා මෙතන ලිඛිත මේ සාක්ෂි ගාන්තැමතුමා නරියා නැති වෙලාලු නරියා නැති වෙන හින්දා මොකද බේත් ගහලා එතුමා දැන් මේ කියලා කිව්වේ අර ඉස්සර බොරු කිව්වේ මෙතන ඇවිල්ලා ගාන්තකරු සාක්ෂි නරියා නැති වෙන නිසා මොනර කන්නේ නැහැ ඌරුපැටිය කන්නේ නැහැ සෝබාධර්ම දඩුවම් කරනවා කියලා මෙතන ඔන්න ඕකයි ඇමතුමේ ඇත්ත
ඔව් ඇත්තටම අද
ගැරන්ඩියා නැහැ දියබරියා නැහැ එතන මොකද වෙන්නේ මීයා බෝ වුණා මියුනේ එනවා දැන් මේ කියලා කිව්වේ
ඇත්තෙම ගරුවම අමාත්‍යතුමනි මේ මේනකොට නරි නැහැ අපේ රටේ. ඒ නරියා වෙනදා මේ මොනරුන්ගේ මං හිතන්නේ බිත්තර වගේ බෝවීම විශේෂයෙන් වළක්වනවා මොනරු බිත්තර වගේ ඒ නරියා කනවා. ඉතින් ඒ වගේ ස්වභාව ධර්මෙම තමයි මේ සතුන්ගේ පාලනයත් මං හිතන්නේ පහුගිය කාලවල ඇති වුණේ. දැන් අද රටේ මං හිතන්නේ මේ වර්තමානයේ ඒවා බොහොමයක් හේතු උනුඩ නැති වෙලා තිබෙන නිසා වන සතුන් බෝවීම විශේෂයෙන් වැඩි වෙලා තිබෙනවා. අලි ගහනයත් අපේ ශ්‍රියානිගරු මන්ත්‍රීතුමිය සඳහන් කළා වගේ අම්පාර දිස්ත්‍රික්කේ කිව්වා වගේම ඇත්තටම අලින්ගෙන් විශාල හානියක් අපේ මිනිසුන්ට සිදු වෙනවා. බොහොමයක් මිනිසුන්ට සිදු වෙනවා. ඒ වගේම මම මතක් කරන්න කැමති වසරකට මිනිසුන් 70ක් පමණ අලින් විසින් ඇත්තටම මරණයට පත් වෙනවා වගේම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අලින් 200ක් පමණ වසරයකට විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමියනි ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි අද අපේ රටේ විශේෂයෙන්ම සතුන් පිළිබඳව ගත්තම තිබෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී අපේ වනජීවි සහ තිරසර අමාත්‍යංශයේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. මොකද මම මුලින්ම සඳහන් කළේ අමහින්දනම් يعني අපේ අලුත්ගමගේ මන්ත්‍රීතුමා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා සඳහන් කළා. ඒ වගේම ශ්‍රියානි අපේ විජය වික්‍රම ගරු මන්ත්‍රීතුමේ සඳහන් කළා වගේම මේ සතුන්ගේ හානියක් වැඩි වශයෙන් මං හිතන්නේ ඇති වෙලා තිබීම තුළ තමයි අර මේ පොල් වගාව මං හිතන්නේ බොහෝ දුරට නැති වෙලා තිබෙන්නේ. රිලවුන් සහ දඬුලේනුන් ඒ වගේම සතුන්ගේ දේශගුණික තත්ත්ව නිසා නියගේ බලපෑමත් ඒ වගේම මේ සතුන්ගෙන් වෙන විශාල හානියක් නිසා. ඉතින් අපි මේවා යම් තරමකට හෝ පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් විශේෂයෙන්ම සකස් කර යුතුව තිබෙනවා. නැත්නම් ඊටත් වඩා ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න සිදු වේවි. මොකද හේතුව අපේ රටේ භූමි ප්‍රමාණය ගත්තම ඉතාම පුංචි පොඩි භූමි ප්‍රමාණයක් රටක් වශයෙන් ගත්තම ආසියානු කලාපේ නැත්නම් ආසියාවේ තිබෙන රටවල් අතරින් වැඩිම අලින් නැත්තම් මේ අපිට අපේ කැලෑවල ජීවත් වෙන සතුන් ගත්තම් වැඩි වශයෙන් අලින් ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. අලි ගහනේ ඇත්තටම වැඩි වෙලා තිබෙනවා. මම මුලින් සඳහන් කළා වගේ අලි සහ මිනිසුන් දෙපැත්තෙම අපිට ජීවිත හානි වෙනවා අලින්ගේ සහ මිනිසුන්ගේ විශාල වශයෙන්. ඒ නිසා මේ පිළිබඳව මම හිතන්නේ අපි ගරු අමාත්‍යතුමා විශේෂ වැඩපිළිවෙළ දැන්ටමත් අපේ අමාත්‍යංශය හරහා සකස් කිරීමට කටයුතු කරමින් යනවා. ඒ වගේම සෑම අවස්ථාවකම එතුමා තිරසර අපි තවත් අපේ අමාත්‍යංශයට විශේෂයෙන්ම එකතු වුණ මේ දෙයක් තමයි මේ අමාත්‍යංශයට වැදගත් දෙයක් හැටියටත් විශේෂයෙන්ම ගරු මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මේවර අයවැය නීලහරිත රටක් සඳහා ඉදිරිපත් කරපු අයවැයක් තුළ අපේ අමාත්‍යංශයට විශේෂයෙන්ම සෑහෙන වගකීමක් පවරලා තිබෙනවා. විශේෂයෙන්ම තිරසර සංවර්ධනය පිළිබඳව. තිරසර සංවර්ධනය පිළිබඳව අපි කතා කරනකොට මේ තිරසර සංවර්ධනය එක අමාත්‍යංශයකට පමණක් කවදාවත්ම කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා මේ වෙනකොටත් විශාල මුදල් ප්‍රමාණයක් සියලුම අමාත්‍යංශවලට තිරසර සංවර්ධන ඉලක්ක 17ක් වෙනුවෙන් ඒ 17 ක්‍රියාත්මක කරන ඒ විවිධ අමාත්‍යංශවලට විශේෂයෙන්ම වෙන් කරලා අද කටයුතු කරමින් යනවා. තිරසර සංවර්ධනය වෙනුවෙන් පහුගිය කාලයේ විශේෂයෙන් අපේ අමාත්‍යංශයේ ඒ තිරසර සංවර්ධනයට අපි යනකොටත් සතා සිව්පාව ගහකොළ ඒ පරිසරය ඒ ස්වභාව ධර්මය සමතුලිත කරගෙන සිදුවන සංවර්ධනයක් තුළින් පමණයි අපට තිරසර සංවර්ධනයක් කර යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම එම අභියෝග විශේෂයෙන්ම ජය ගැනීමට භාර වෙලා තියෙන්නේ අපගේ අමාත්‍යංශයටයි. සත්ත්ව මිනිස් සංහිඳියාව යටතේ අලි මිනිස් ගැටුම අවම කිරීමටත් වනාලි විවිධ ක්‍රමවලින් මරණයට පත්වීම වැළැක්වීමටත් මිනිසුන්ගේ විශේෂ ආරක්ෂාව සැලසීම සඳහාත් ගත් ක්‍රියාමාර්ගවල ඉහළ ප්‍රතිශතයක් 2017 වර්ෂයේදී විශේෂයෙන්ම අපිට පෙන්නුම් කරන්නට පුළුවන්. මොනරාගල දිස්ත්‍රික්කෙත් පහුගිය දිනවල වනාලින් 10ක් පමණ මිනිමරු අලි 10ක් පමණ අපිට අල්ලලා අපේ හොරෝ පතානේ සකස් කරලා තියෙන මිනිමරු අලි විශේෂයෙන්ම සංරක්ෂණය කර මධ්‍යස්ථානයට ගෙනෙන්නට පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ අනිත් දිස්ත්‍රික්කවලත් ඒ කටයුතු බොහෝ දුරට සිදු වෙමින් පවතිනවා. ඒ සඳහා ඉල්ලීම් ලැබුණම අපි කරුණු දැනගත්තාම අපේ ගරු අමාත්‍යතුමා ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා ඒ අවශ්‍ය කටයුතු කරන්න අපේ නිලධාරීන්ට. ඒ වගේම අපේ අමාත්‍යංශයේ කොටස් විශේෂයෙන්ම උද්භිද උද්‍යාන කියන්නේ සත් උද්‍යාන දෙපාර්තමේන්තුව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව හා වනජීවි භාරයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නමින් විශේෂයෙන්ම අපේ ආයතන හතරක් මගින් අපේ අමාත්‍යංශයට අපේ අමාත්‍යංශයේ ආයතන හතරක් සහ විශේෂයෙන්ම තිරසර සංවර්ධන ආයතනයත් මේ වෙනකොට අපේ අමාත්‍යංශයට ඇතුළත් වෙලා තිබෙනවා. අපි ජාතික උද්‍යාන වලින් පමණක් දිනකට ලැබෙන ආදායම වශයෙන් ගත්තම රුපියල් මිලියන 20ක පමණ ආදායමක් අපි දිනකට විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ උද්භිද උද්‍යාන වලින් ලබා ගන්නවා. සත්වෙන්ට හා පරිසරයට හානියක් නොවන ලෙස දේශ විදේශ සංචාරකීන්ට අපහසුයක් නැති නොවන පරිදි මෙම ආදායම් වැඩි කිරීමට ක්‍රියාත්මක කළ වැඩසටහන් වලින් පහුගිය වසරේ විශේෂයෙන්ම ලොකු ප්‍රගතියක් ලැබලා තියෙනවා. තල්මසුන්, ඩොල්ෆින් වැනි මත්ස්‍යීන් නැරඹීම සඳහාද පෙරට වඩා දේශ විදේශ සංචාරකයන්ගේ අවධානය යොමු වී තිබීමත් විශේෂත්වයක් හැටියට අපි දකිනවා. ඒ වගේම මල් වගා කරුවන් අපේ රටේ උද්භිද උද්‍යාන හරහා අපි රට පුරා දැනට හඳුනාගෙන තිබෙන මල් වගා කරුවන් විශේෂයෙන්ම හඳුනාගෙන ඒ මල් වගාව දියුණු කිරීම සඳහාත් ඒ වගේ මල් වගා කරුවන් දිරිගන්වන්නටත් ඔවුන්ට මල් අපනයනය තුළින් විශේෂයෙන්ම ආදායමක් උත්පාදනය කරලා දීම සඳහා වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. මේක දිස්ත්‍රික්ක ගණනාවක දැනට අපි ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් රට පුරාම දිස්ත්‍රික්කවල මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් විශේෂයෙන් මේ සඳහා අවශ්‍ය පුහුණුව සහ ඒ පැල ලබා දීම වැනි දේවල් විශේෂයෙන්ම කරනවා. ශ්‍රී ලංකාවේ රක්ෂිත වනජීවී ජාලය ස්ථාපිත කිරීම වඳවියෑමේ තර්ජනයට ලක්ව සිටින සියලු වනජීවීන් සංරක්ෂණය කිරීම ඒ වගේම අන්තරාවට ලක් වූ සත්ව විශේෂ සංරක්ෂණය දේශීය ශාඛා මල් වර්ග ගවේෂණ කටයුතු මෙන්ම සංරක්ෂණ කටයුතු සිදු කිරීම මානව සම්පත්තා අලි සම්පත්තට කිසිදු හානියක් සිදු නොවන ආකාරයේ අලි මිනිස් ගැටුම් අවම කර ගැනීම අපේ අමාත්‍යංශය තුළින් විශේෂයෙන්ම කටයුතු කරලා තිබෙනවා. 2017 වර්ෂයේදී ඒ සඳහා ප්‍රගතියක් ලබලා තියෙනවා. ඒ වගේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් දැනට ඉදිකර ඇති විදුලි වැටවල් නඩත්තු කරමින් පවතිනවා. 2016 වර්ෂයේ අවිච්ඡේදව තිබුණ කිලෝමීටර් 800ක පමණ දිග විදුලි වැට සඳහා මේ වෙනකොට උපකරණ මිලදී ගනිමින් ඒ සඳහා කටයුතු කරගෙන යනවා. වනාලි පාලන ඒකක පහක පාලන කටයුතු සිදු කරමින් පවතිනවා. වනාලි නිර්වින්දන කටයුතු සඳහා නිර්වින්දන උපකරණ මිලදී ගැනීම සිදු කර තිබෙනවා. මොකද වනාලින් ජීවිත හානියක් කරොත් අපි ඒ ජීවිත හානි කරන වනාලිය නිර්වින්දනය කරලා තමයි විශේෂයෙන් මේ අය අල්ලලා හොරෝ පතාන ප්‍රදේශයට රැගෙන යන්නේ. ඒ වගේම සෝබාදාර රූපවාහිනි වැඩසටහන් 36ක් සාර්ථකව නිෂ්පාදනය කරලා තිබෙනවා. විදුලි වැට උපකරණ ගබඩා කිරීම සඳහා වනජීවි කලාප සඳහා ඒ උපකරණ රැගෙන යාමට අපිට කන්ටේනර් තිබුණේ නැහැ. කන්ටේනර් 10ක් මිලදී ගැනීම සිදු කරලා තිබෙනවා පහුගිය වර්ෂයේ. ඒ වගේම පින්නවල සත්තු උද්‍යානය 2018 වර්ෂයේ තුල උපව්‍යාපෘති කීපයක් ඉදිකිරීමට සැලසුම් කරලා තිබෙනවා. එමෙන්නම ලෝක කලාපයේ සඳහා වූ ඉඩම් අත්පත් කර ගැනීම කඩිනම් කරනු ලබන අතර 2018 වර්ෂයේ තුල එය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා. සපාරි උද්‍යානයේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම කටයුතු 2008 වර්ෂයේදී අගභාගයේදී ආරම්භ කරන ලද අතර ප්‍රධාන සපාරි මාර්ගය සපාරි සේවා මාර්ගය ජල සැපයුම විදුලිය සැපයුම සහ සේවා සපයන ගොඩනැගිලි ආදී යටිතල පහසුකම් වලට අදාළ වූ සියලු සේවා පහසුකම් සම්පූර්ණ කරලා තිබෙනවා. නරඹන්නන් සඳහා මෙම සපාරි උද්‍යානයේ නරඹන්නන් සඳහා පුළුල්ලු සපාරි අත්දැකීමක් ලබා දීම උදෙසා පහත සඳහන් හඳුනාගත් ඉදිකිරීම් 2018 වර්ෂයේ තුල අපි ඉදිකිරීමට සැලසුම් කරලා තිබෙනවා. මේ වෙනකොටත් එම සපාරි උද්‍යානයේ ආදායමත් ඉතාමත් ඉහළ ගිහිල්ලා තිබෙන තත්ත්වයක පවතිනවා. මල්වගා පරිශ්‍රණ හා සංවර්ධන ඒකකයේ පේරාදෙණිය මල්වගා පරිශ්‍රණ සහ සංවර්ධන ඒකකය මල්වගා ශාස්ත්‍රීය සම්බන්ධ
ගරු එමතුමියට තව විනාඩි 2ක කාලයක් තියෙන්නේ.
පැවැත්වීම සහ ශ්‍රී ලංකාවේ මල්වගා ශාස්ත්‍රීය සංවර්ධනය කිරීම සඳහා කැපවි සිටිනවා. වගාකරුවන් සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් මුලින් සඳහා කළා මම ලබා දෙනවා. අපේ අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක වන ජාතික උද්‍යානවලින් උද්භිද උද්‍යානවලින් පමණක් දිනකට ආණ්ඩුවට ලැබෙන ආදායම මිලියන 20කට ආසන්න ප්‍රමාණයක් මම මුලින් සඳහන් කළා වගේ මතක් කරන්න ඕන. දේශ විදේශ සංචාරකින් ඉලක්ක කරගත් ඔවුන්ගේ අවධානය දිනා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාම වැදගත්. දෙහිවල සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව දෙහිවල සත්ත්ව උද්‍යානය මේ වෙනකොට අපේ ගරු අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමන් සතුන් වෙනදා ගොඩක්ම හිර කරලා තිබුණු සතුන් අද නිදැල්ලි යම් තරමකට නිදැල්ලි සැරිසරන ආකාරයට ඒ අය කටයුතු කරන්නට සත්වයින්ට ඒ නිදහස ලබලා දීලා වැඩි දියුණු කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොටත් අපේ ඉන්දියාවේ දිල්ලි නුවර ඇතැම් ප්‍රදේශවල මිනිසුන්ට නිවාසවලින් එළියට බහින්න එපා කියන අනතුරු අඟවලා තිනවා අපේ රටේ විශේෂයෙන්ම පරිසර දූෂණයක් නැත්නම් පරිසර ගැටලු රාශියක් මතුවලා තිබෙන මේ අවස්ථාව. ඉතින් ඒක නිසා අපි පරිසරය විශේෂයෙන්ම රැක ගැනීම සඳහා මේ අපේ තිරසර සංවර්ධනය වෙනුවෙන් යන ගමනට අනිවාර්යයෙන්ම පරිසරය රැකගෙන මේ කටයුතු කරන්නට අපේ අමාත්‍යංශයේ තිරසර සංවර්ධන ලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කරමින් යනවා. ඒ වගේම පහුගිය දිනවල තිරසර ලේකම් කාර්යාලය ස්ථාපිත කළාට පසුව අපි වැඩසටහන් කීපයක් ඒ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක කීපයක වැඩසටහන් කීපයක් දියත් කරලා තිබෙනවා. අපේ රජයේ උසස් නිලධාරීන් දැනුවත් කිරීම සහ ඒ තුලින් අපි තිරසර සංවර්ධනය රටතුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන නීතිමය පසුබිම තිරසර සංවර්ධන පනත විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා සම්මත වුණාට පසුව මේ වෙනකොට තිරසර ගම්මාන සංකල්පය පදනම් කරගෙන නියම ව්‍යාපෘතියක් ලෙස පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ හතක් සංවර්ධනය කර ගැනීම කිරීම සඳහා නියම ව්‍යාපෘති හැටියට දැන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා සෑම දිස්ත්‍රික් එකම මේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් අනෙකුත් අමාත්‍යංශ විශේෂයෙන්ම ඉලක්ක ගත්තොත් ඉලක්ක 17 ක්‍රියාත්මක කර ගැනීම කිරීමේදී සෞඛ්‍ය හා පෝෂණය විශේෂයෙන්ම දිනුදුකම සම්පූර්ණ තුරන් කිරීම ඒ වගේම හැමතෙම අධ්‍යාපනය ඒ වගේම කාන්තාවන්ට ඒ කාන්තාවන්ට සමතන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව මේ හැම එකක්ම දිනු කරොත් තමයි අපේ රටේ ස්ථිරසාර නැත්තම් විසඳුම නැත්තම් දියුණුවක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි හැමදාමත් බලාපොරොත්තු වුණ ඒ ආයතනවල කාන්තා නිදහස වෙනුවෙනුත් ඒ වගේම කාන්තාවන්ගේ ඒ අයිතීන් ලබා දීම වෙනුවෙනුත් අපි කරපු සටනක ප්‍රතිඵලයක් හැටියට වසර ගණනාවක් තිස්සේ අපිට පාර්ලිමේන්තුව නැත්තම් දේශපාලන ශාස්ත්‍රයේ කාන්තා නියෝජනය ඇත්තටම වැඩි කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අධිකරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අද අපි සෑම දිස්ත්‍රික් එකකම පළාත් පාලන මැතිවරණය ඉදිරියට පැවැත්වෙන මේ මැතිවරණය සඳහා කාන්තාවන් වැඩි පිරිසකට ඉදිරිපත් වෙමින් නැත්තම් කෝටා ක්‍රමයක් අපට අද ලබා දීලා තියෙන එක පිළිබඳව අපි ස්තුතිවන්ත වෙමින් මේ ආකාරයට ඒ කාන්තා නියෝජන
ඒ
ආයතනවල මුල් තැන්වල කාන්තා නියෝජනත් වැඩිවීම තුළ අපේ රටේ ඒ තිරසර සංවර්ධනයට යන ගමනේදී මම හිතන්නේ ඒ අයගේ අත්දැකීම් තුළින් ඒ අයගේ වැඩපිළිවෙල තුළින් අපිට සාර්ථකව රටක් ඉදිරියට ගෙනියන්නට හැකි වෙයි කියලා විශ්වාස කරමින් ඒ වගේම අපේ ගරු අපේ අමාත්‍යංශයේ සෑම වෙලාවෙම නිරන්තරයෙන්ම අපේ
ගරු එමතුමිය කාලය වැඩියෙන් ගොඩක් අරගත්ත අවසන් කරන්න
ඉතාමත්ම මේ තිරසර සංවර්ධන වෙනුවෙන් මේ යන ගමනට විශාල වශයෙන් දායක වෙන අපේ ගරු අමාත්‍යතුමාටත් අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු මේ ආයතන හතරේම ප්‍රධාන නිලධාරිතුමන්ලා ඇතුළු සියලුම නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙමි මනිහරිමස්.
බොහොම ස්තුතියි ගරු අංශුමාර සිංහ මන්ත්‍රීතුමා.
මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක් වේවායේ බෑත් වෙන අවස්ථාවේ විශේෂයෙන් ඉඩම් අමාත්‍යංශය ගැන විශේෂයෙන් අපේ ජයන්ත කරුණාතිලක ඇමතිතුමාගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු ගැන කතා කරන්න කැමැති. අවුරුදු 30කට පස්සේ මේ රටේ මං හිතන්නේ ඔප්පු ඉඩම් ඔප්පු ලබා දෙන නැවත යුගයක් පැමිණ සිටිනවා. ඉතින් මේ කාර්ය ජයන්ත කරුණාතිලක ඇමතිතුමා ඉතාමත් දක්ෂ විදිහට මං හිතන්නේ මේ වකවානුව වන විට අපිට හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක ඉඩම් ඔප්පු ලබා දීලා තියෙනවා. මේ කාර්යයේදී වැදගත්කම වෙන්නේ ගරු මන්ත්‍රීතුමියනි, රටේ ජනතාවට අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ කියන ඔප්පුවක් ලබාගෙන ඒ තමන්ට අවශ්‍ය අනාගත සැලසුම් හදන්න. උදාහරණයකට පාසලකට ළමෙක් දාගන්න යන වෙලාවදී, දුවගේ පුතාගේ විවාහ මංගල උත්සවයකදී, එමත් නැත්නම් පවුලේ වැදගත් කාරණයකදී ඉඩම් ඔප්පුවක් ලබා දීම තුළ, ඉඩම් ඔප්පුවක් තිබීම තුළ අභිමානයක් සමග වටිනාකමක් ලැබෙනවා. ඉතින් මේ කාරණය මං හිතන්නේ මේ ආණ්ඩුවෙන් කරන ප්‍රධාන කාර්යයන් වලින් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ කාරණේ හරහා අපිට හැකියාව ලැබිලා තිනවා ගම් නියම් ගම් වල අපේ ඉන්න ඉඩම් ඔප්පු ලබා ගත්තේ නැති ශ්‍රී ලාංකීය ජනතාවගේ ඒ දුක්ඛම් කඩලු සියල්ලටම පිළිසරණක් වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් මේ ජයන්ත කරුණාතිලක ඇමතිතුමා, මමත් එතුමාගේ මහජන දිනයට සහභාගී වුණා එතුමාගේ අමාත්‍යංශේ. ඒ අමාත්‍යංශයේ මහජන දිනයට මම දැක්ක ඉතාමත් හොඳම මහජන දිනේ ඒ සහභාගී වුණේ මම දැක්කේ අපි මන්ත්‍රීවරු විදිහට සහභාගී වුණාම සියේ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයත් සම්පූර්ණයෙන් ආරක්ෂා කරලා එතුමා ඒ කාරණා ඉතාමත් ඉක්මනට කරලා දුන්නා. නිලධාරී මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ කාරණාවල්දී එතුමාලාගේ තිබුණ දක්ෂකම මම හිතන්නේ අපේ ඇමතිතුමා ඒ නිලධාරීන්ට හොඳ නායකත්වයක් දෙනවා. ඒ වගේම තමයි හැම මාසෙකම පළවෙනි පාර්ලිමේන්තු සතිය අඟහරුවාදා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් ආණ්ඩුපක්ෂ සංවිධායක කාර්යාලයට ගෙන්වනවා. ඒක ඉතාමත් හොඳ කාර්යයක්. එතකොට අපේ මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙනවා ඒ සියලුම ප්‍රශ්න මෙතන පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ඕන මන්ත්‍රීවරයෙකුට එතුමා හැකියාව ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අර අමාත්‍යාංශයේ මහජන දිනේට යන්නේ නැතුව හැම මාසෙම පළවෙනි අඟහරුවාදා මේ පාර්ලිමේන්තුව තුලම ප්‍රශ්න විසඳ ගන්නවා. ඉතින් තාමත් හොඳ යෝජනාවක් සහ ක්‍රියාත්මක වීමක් අපේ අනිත් අමාත්‍යවරුත් මේ ආකාරයෙන් අපිට මේ දේ කරලා දෙනවා නම් ගොඩක් ප්‍රශ්න අපිට විසඳෙනවා විතරක් නෙමේ ආණ්ඩුව බොහොම හොඳට ඉදිරියට යන වැඩසටහනකට මුල පුරන්නත් පුළුවන්. මං අනිත් අපේ ගාමිණී ජයක්‍රම් පෙර ඇමතිතුමා ගැනත් ඇමතිතුමාගේ කාර්යයන්ුත් ඒ වගේම වෙනවා නම් අපිට තවත් වටිනවා කියන එක මතක් කරනවා. මේ ඉඩම් ඔප්පු ලබා දීම අපි දැක්කේ පරණ අතීතයේ තිබුණේ ස්වර්ණ භූමි ජය භූමි ආදී විවිධ ක්‍රමවලට ලබාගත් ඉඩම් ඔප්පු. ඒ වගේම තමයි අවුරුදු 30ක් නැත්නම් ඊටත් වැඩි කාලයක් ඉඩම් වල පදිංචි වෙලා ඉඳලා තමන්ගේ භුක්තිය තහවුරු වුණත් ඔප්පුවක් නොලැබී යාම තමයි ලොකු ප්‍රශ්නයක් වුණේ. ඉතින් මේ කාර්යය ඉතාමත් වැදගත් කාරණයක් හැටියට අපිට සලකන්න පුළුවන්. මේ ඒ වගේම අද මේ කතා කරන අමාත්‍යංශ තුනෙන් අපේ නවීන් දිසානායක හැමතිතුමා මෙතන නොහිටියත් එතුමාගේ අමාත්‍යංශය හරහා තේ කර්මාන්තය ගැන වචනයක් කතා කරන්න ඕන. විශේෂයෙන් තේ කර්මාන්තය ගැන කතා කරනකොට ඌව තේ කර්මාන්තය, අද ඌව තේ කියන එක වෙනත් රටවල විශාල ඉල්ලුමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් ජපානයේ ඌව තේ සඳහා තියෙන ප්‍රබල ඉල්ලුමක්. ඒ නිසා මේ ඌව ප්‍රදේශයේ තියෙන මේ විශේෂයෙන් බදුල්ලේ අපේ වඩිවැල් සුරේෂ් මන්ත්‍රීතුමා ඉන්නවා, මේ ඌව ප්‍රදේශයේ තේ වතු ටික හරියට ආරක්ෂා කරගත්තොත් අපිට ලෝකයේ ආකර්ෂණීය තේ නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. එයින්ද මම එතුමාගෙන ඉල්ලා සිටිනවා, එතුමාගේ ඔබතුමාගේ කම්කරු සමිතිය හරහාත් මේ ඌවේ තේ වතු ටික ආරක්ෂා කරගන්න. එහෙම නැතුනොත් එන්නේ මේ ලෝකයේ තියෙන හොඳම තේ වර්ගයක් අපෙන් ටිකෙන් ටික ගිලිහි යනවා. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද ඌව තේ කියන එකේ වැලියු එක අපේ රටට වඩා පිටරටවල බොහොම දන්නවා. මොකද ජපානයේ සමහර රෙස්ටුරන්ට් වල පාවිච්චි කරන්නේ ඌවත විතරයි. ඉතින් මේ කාරණය ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. මම අපේ වනජීවි ඇමතිතුමාගේ අමාත්‍යාංශයේ මමත් සම්බන්ධ වුණා අමාත්‍යාංශයේ විවිධ කටයුතු වලදී. තිරස සංවර්ධනය ගැන අපි කතා කරා. අපි සහභාගී වුණා. එතුමා බොහොම අපිට ඇහුම්කන් දුන්නා, ඇහුම්කන් දෙන ඇමතිවරයෙක්. ඒ වගේම මම විශේෂයෙන් ඇගයීමක් කර යුතු අපේ අපිටත් ලොකු ආදර්ශයක් දෙනවා. එතුමා පාර්ලිමේන්තුවේ හැමතිස්සෙම මේ අපේ ගයන්ත ඇමතිතුමා, කිරියල් ඇමතිතුමා වගේම ගාමිණී ජයක්‍රම පෙරේර ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ අවසන් වෙනකම්ම හැමදේටම ඇහුම්කන් දෙන ඇමතිවරයෙක් විදිහට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අමාත්‍යාංශයේ විවාද වේලාවේදී ඔබතුමා ඇහුම්කන් දෙන සිටීම ගැන ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ පින්නවල ගැන, පින්නවල මොකද මමත් හරි පින්නවලට ආස කෙනෙක්. මේ පින්නවල කියන නම තමයි ලෝකෙම ප්‍රසිද්ධ. මේ පින්නවල නම ලෝකෙම ප්‍රසිද්ධ නිසා ගරු ඇමතිතුමනි, ලෝකෙම අලි බලන් එන්නේ පින්නවලට. ඉතින් මේ එතකොට පින්නවලත් සමග අලිබද්ධ වෙලා එමුනාම සංචාරකය වැඩි වැඩියෙන් පින්නවල එනවා. මොකද මේ අලිත් සමග ගැටිලා, අලිත් සමග ඒ අලින්ට කැම දීලා, ඒ පශු වෛද්‍ය සේවයට කැමති අය ඒවට එනවා. ඒ නිසා පින්නවල ඉතාමත් වැදගත් දෙයක්. හැබැයි ගරු ඇමතිතුමනි, මේ දවස්වල කතා කරනවා පන්නල ගැන. ඉතින් මේ අපිට පොඩි සැකයක් තියෙනවා මේ පින්නවල අලි ටික නැති වෙයිද කියලා. ඉතින් මේ පින්නවල අලි පන්නලා කියලා කිව්වොත් කවුරු හරි, මං කියන්නේ පන්නලා කියලා පින්නවල නෑ නෑ මං කියන්නේ පින්නවල අලි පන්නලා. ඒ කියන්නේ පින්නවල අලි නැති වෙනවනේ. ඉතින් පින්නවල අලි පන්නලා එහෙම වුණොත් ඕක වෙන කෙනෙකුට කියන්න පුළුවන් පින්නවල අලි පන්නලා කියලා. මම මේ සිංහල භාෂාවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්නේ. සිංහල භාෂාවේ තියෙන ප්‍රශ්නයක් ගැන. මොකද අපිට පන්නලා කියලා ලියන්න විදිහක් නැහැ. ඒ නිසා අපිට සමහර වෙලාවට මාධ්‍යවල කියන්න පුළුවන් පින්නවල අලි පන්නලා, තව කෙනෙක් කියන්න පුළුවන් පින්නවල අලි පන්නලා කියලා. ඒ නිසා එහෙම පින්නවල අලි පන්නලා නොවේවා, පින්නවල අලි පන්නල නොගෙහින් මේ
පින්තූරේ පන්නලා නෙමෙයි වෙලා තියෙන්නේ. වටේ පන්නල පින්නවල වටේට යනවා ගයිඩ්ලට 5000ක්. පස්සේ ඒකට අරගෙන ඒ සුද්ධ ටික ඒ වෙනදන් වලට යනවා. වෙලා තියෙන ඒකයි පන්න පින්නවලින් පන්නලා දෙන වටේට හෝටල් කාරියෝ.
නමුත් පන්නලට
ගෙනියන්නේ නෑ. ඉන්න ඉන්නයි. වාට මේ ඉන්නේ. ඔබතුමාටත් හොඳ මේකක්. ද පින්නවල අපි කරන්නේ බෝන් ෆ්‍රී චේන් ෆ්‍රී කියන එක තුල. ඒක ඇතුළේ දාලා මේ අලියා මේ කොච්චර නිදාසේ එතුමාට කියලා පෙන්වන්නකෝ මේ වාඩි වෙලා ඉන්න හැටි. ඔබතුමා වගේ මේ ලස්සරට
අලියෙක්
පාලිය වාඩි වෙලා ඉන්න. ඉතින් ඒක ඉන්න මහාචාර්යතුමාට වගේ ඊටතර ඔළුවක් තියෙන මේ බලන්න කැමරාවට මුණ දීලා ආයන්න කියලා දෙන්න මහාචාර්යතුමාට.
ඒ නිසාම අපි යෝජනා කරන්නේ පන්නල ප්‍රදේශයේත් ඔය අලි සත්තු ගෙනල්ලා සත්තු
දැන් මන්ත්‍රීතුමාගේ කාලේ අවසාන වේ අවසානයි.
සත්තු උද්‍යානයක් හදන්න. නමුත් පින්නවලට අලි පන්නන්නම් එපා කියන ඉල්ලීම ඉල්ලමින් නවතිනවා.
ඊළඟට ගරු රංජිත් සොයි සමන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බෙහෙවින්ම වැදගත් වන අමාත්‍යාංශ තුනක විෂයන් සම්බන්ධව සාකච්ඡා කරන අද මේ වෙලාවේ රත්නපුර ප්‍රදේශයේ මහජන නියුතෙක් හැටියටත්, ඒ වගේම අද මේ සාකච්ඡා කරන අමාත්‍යාංශර අදාළ මේ කර්මාන්තවල නිරතලා ඉන්න අයෙක් හැටියටත්, විශේෂයෙන් වැවිලි බෝගව ගාවතුන නිරතලා ඉන්න අයෙක් හැටියට මේ අමාත්‍යාංශ තුනේ වගකීම් පිළිබඳව ඉතාම ලොකු වගකීමක් මේ රටේ සමස්ත ආර්ථිකය තුල ගැබ් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අවුරුදු 150ක් පැරණි ශ්‍රී ලංකාවේ තේ වගාව මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් මේ රට යටත් කර ගැනීමෙන් අනතුරුව අපේ රටේ එතෙක් තිබිච්ච ස්වයන් රක්ෂිත ආර්ථික ක්‍රමය විනාශ කරලා දාලා වැවිලි භෝග ආර්ථිකයක් මත රටේ ආර්ථිකය දුවන මට්ටමට තත්ත්වයක් රට තුළ ඇති කළා. ඒ නිසාම රටේ ප්‍රධාන ආර්ථික උත්පාදන ක්‍රියාවලිය ලෙස මේ මෑතක් වන තුරුම තේ, රබර්, පොල් මත රටේ ආර්ථිකය රැඳී පැවතිලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන යාමේදී ලංකා තේ වලට, ලංකා රබර් වලට ඉතා ඉහළ තැනක් තිබුණා. ඒ වගේම අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නා වගේම අද මේ වෙන විට ඒ වැවිලි සමාගම් නැත්නම් වැවිලි භූමි එක පැත්තේ රටේ ආර්ථිකයට මහ විශාල බරක් බවට පත් වෙලා තිබෙනවා. මේවට හේතු ගණනාවක් බලපාලා තිබෙනවා. ගරු සභාපතිතුමියනි, මගේ ළඟ තියෙනවා මේ සංඛ්‍යා ලේඛන. වසරෙන් වසර වසරෙන් වසර අපේ රටේ තේ කර්මාන්තයේ සහ රබර් කර්මාන්තයේ වගාවල් වලින් ජාතික ආදායමට ලැබෙන ආදායම් ප්‍රමාණය වසරින් වසර අඩු වෙලා තිබෙනවා. ඒ අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු ගණනාවක් බලපාලා තිබෙනවා. අපේ රටේ තේ නිෂ්පාදනයේ 74%ක ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙන්නේ ওই මහා පරිමාණ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් විසින් පාලනය කරන ලබන වැවිලි සමාගම් නෙවෙයි. මේ 74%ක් මේ තේ කර්මාන්තර දායකත්වය ලබා දීලා තියෙන්නේ මේ රටේ අක්කර 5ට වඩා අඩු කුඩා තේ ඉඩම් හිමියන් තමයි මේ රටේ වැවිලි කර්මාන්තයට තේ නිෂ්පාදනයේ විශේෂයෙන් වැඩිපුර දායකත්වයක් ලබා දීලා තිබෙන්නේ. එනිසාම මේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය එදා අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ කාලේ කුඩා තේ සංවර්ධන අධිකාරිය ස්ථාපිත කරලා එතෙක් සුදු අධිරාජ්‍යවාදී සමාගම් වලට පමණක් සීමා වෙලා තිබිච්ච තේ වගාව ඈත එපිට ගම්වල ගොවින් අතරට ගෙනියන්න කටයුතු කිරීම තුළ අද මේ රටේ ආර්ථිකයේ දැවැන්ත ප්‍රබෝධයක් දැවැන්ත ශක්තියක් දැවැන්ත පංගුකාරයක් බවට කුඩා තේ ඉඩම් හිමියන්පත් වෙලා තිබෙනවා. මේ මෑතක් වෙනතුරුම විශේෂණ අපි ජීවත් වෙන පළාත් තුළ රත්නපුර සබරගමුව පළාතේ අක්කර භාගයක් අක්කරයක් දෙකක් තියෙන ගොවියෝ ඉතාම හොඳ ජීවිතයක් ගත කළා කුඩා තේවතු ආර්ථිකයත් එක්ක. ඒ අයට තේවලට හොඳ මිලක් ලැබුණා. අවුරුද්දේ මාසේ 5 වෙනිදා 6 වෙනිදා වෙනකොට විශාල මුදලක් ලැබෙනවා. ඒ පවුලේ සියලු දෙනාත් එක්ක එකට එකතු වෙලා ඉඩම සුද්ධ කරලා දළු ටික කඩාන පොර ටික දාලා ලාට අපාපාලා ගල් වැටි බැඳගෙන තමන්ට ස්වයංව ජීවත් වෙන බුලන් ආර්ථිකයක් හදාගෙන තිබුණා. ඒ වගේම වැවිලි සමාගම් වල ජීවත් වෙන විශේෂයෙන්ම ද්‍රවිඩ සහ සිංහල වතුකම්කරුවන්ට දවසේ නියමිත වේතනයට කරන වැඩ ටිකට අමතර දළු කැඩීම වැනි දේවල් වලින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් සකස් වෙලා තිබුණා. ජාතික තේ නිෂ්පාදනයේ 74%ක් ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනයට මේ රටේ කුඩා තේ ඉඩම් හිමියෝ. ඒ සඳහා විශේෂයෙන් බලපෑ පසුගිය රජයේ කාල සීමාව තුළ ලබා දීපු තේ පොහොර සහනාධාරය. ඒ තේ පොහොර සහනාධාර නිසා වසරකට 3 වතාවක් හෝ 4 වතාවක් තේ වගාවකට පොහොර යොදන්න ඕන. අවුරුද්දට පොහොර හොන්ඩර 12ක් යොදන්න ඕන. අපිට පොහොර හොන්ඩරයක් රුපියල් 1300ට ලැබුණා. මිනිස්සු හරියට තමන්ගේ භූමියට තමන්ගේ ඉඩමට පොහොර ටික යෙදුවා. ලොකු අස්සැන්නක් ආවා. හොඳ ජීවිත කාලයක් ගත කරා. හොඳ ශක්තිමත් ආර්ථිකයක් තිබුණා. අපි මේ රජයට දෝෂාරෝපණය කරනව නෙමෙයි. මෙතන වැවිලි කර්මාන්ත ඇමතිතුමා නැත්නම් මම දැක්ක නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා. අපි ඉල්ලීමක් කරන්නේ තමුන්නාන්සලා ආණ්ඩුවේ හිටියත් අපි විපක්ෂේ හිටියත් මේ රටේ ජාතික ආර්ථික මහා දායකත්වයක් සපයන මේ කුඩා තේ ඉඩම් හිමිය ආරක්ෂා කිරීම සඳහා රජයට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තිබිය යුතුයි. පොහොර සහනාධාරයේ දීම අපි දන්නවා රජයේ මහ විශාල ආර්ථිකමය බරක්. හැබැයි ආර්ථිකමය බරක් තිබුණත් පසුගිය රජයේ අවුරුදු 10ක් තිස්සේ නොකොඩවාම මේ තේ සඳහා පොහොර සහනාධාරය දුන්නා. ඒ දීම තුළ රටේ දළු නිෂ්පාදනය වැඩි වුණා. තේ නිෂ්පාදනය ගුණාත්මක තේ නිෂ්පාදනයක් සිද්ධ වුණා. ඒ පිටරට ගිහලා විදේශිනීමේ උල්පතක් බවට පත් වුණා. ඒ තුලින් අතන තේ කර්මාන්තය සමාජයේ උපසංස්කෘතියක් බවට පත් වුණා. තේ ඉඩමක් කර දෙකක් තුනක් තියෙනවනම් ඒ තැනකින් කසාතයක් බැඳගන්න, ඒ තැනකට මගුලක් තුලාවක් කරගන්න බයක් නැති මට්ටමක් තිබුණා. මොකද ඒ වලට තේවත්තක් තියෙනවයි කියලා. මේ තුල දැන් පොහොර සහනාධාරය අහිමි කිරීමත් එක්ක අද වතු වලට යොදන පොහොර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. යොදන පොහොර ප්‍රමාණය අඩු වීමත් එක්ක ලැබෙන දළු ප්‍රමාණය අඩු වීමෙන් ආර්ථිකයේ දුර්වල වීමක් සිද්ධ වෙන දේ රටටත් පවුල් එකක හැටියට ආර්ථික වශයෙන් දුර්වල මට්ටමකට පත් වෙලා තිබෙනවා. අද කියනවා ගුණාත්මක පොහොර හොඳ පොහොර රුපියල් 3000ට දෙනවා කියලා. අපි කියන්නේ හොඳ පොහොර 3000ට නේද කරන්නේ, නරක පොහොර බාල පොහොර දෙන්නකෝ අපිට 1300ට. අපි මේ ගොවිය හැටියට කුඩා තේ ඉඩම් හිමිව හැටියට අත්දැකීම් එක්ක කතා කරන්නේ. ඒ පොහොර සහන ආධාරය වළක්වා දැමීමට රජයේ කුමන ක්‍රියාමාර්ගයන් කුමන ආකාරයේ උත්තර දුන්නත් අද සිද්ධ වෙලා තියෙන්නේ රටේ සමස්ත තේ නිෂ්පාදනයේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. මගේ ළඟ තියෙනවා සංඛ්‍යා ලේඛන 2015 අවුරුද්දේදී වසරකදී කිලෝග්‍රෑම් මිලියන 328.28ක් වූ සමස්ත තේ නිෂ්පාදනයේ 2016 වසරේදී කිලෝග්‍රෑම් මිලියන 292.6 දක්වා 111කින් අඩු වෙලා තියෙනවා. දැන් මේක වසරෙන් වසර ටික සමස්ත තේ නිෂ්පාදනයේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍යමත්තුමනි, ඔබතුමාගේ අවධානයට මේවා ගන්න මේ ඇහෙන්න කියන්නේ. මේක අපිට කරන්න බෑ, ආණ්ඩුවට කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තේවගාවේ කෘෂිකාර්මික යෙදවුම හැටියට අපේ ඉඩම් වලට අපි ගැහුවා වල්නාසක, ග්ලයිපොසෙට්, සර්පාස් මේවා අපි ගෙනහලා ගැහුවා. මේවා දුන්න අපිට ලීටරේ පුද්ගලික ව්‍යාපාරික හැර ලීටරේ රුපියල් 2000 ගන්න, ලීටරේ රුපියල් ලීටර 4 රුපියල් 2000ට ගත්තා. දැන් එක කම්කරුවෙක් දවසක් වත්තක් උදළු ගන්නකොට රුපියල් 1000කට මේ තේක ආහාර 500ක ඉඩක් තමයි සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි රුපියල් 2000ක් දීලා අපි ගත්තම ග්ලයිපොසෙට් ලීටරයක් අක්කරයකට රුපියල් ඉතා සුළු මුදලකින් අපිට ඒ ඉඩමේ තියෙන වල් ටික විනාශ කරගන්න පුළුවන්. ඇත්තනම මම දන්නේ කවුද ජනාත්මාට මේ උපදෙස් දුන්නේ, ආණ්ඩුවට මේ උපදෙස් දුන්නේ කොයි උපදේශකවරයාද කියලා ප්‍රශ්නයද. කවුද මේ වල්නාශක තහනම් කරන්න නියෝගයක් දුන්නේ? පාරිසරික හානියක් කිව්වා, ජන ජීවිත අඩාල වෙනවා කිව්වා. එහෙමනම් ග්ලයිපොසෙට් තහනම් කරනවා නම් ඒ වුණාට විකල්පයක් හඳුනලා දෙන්න ඕන. කියනවා පාරිසරික ගොවිතැන, කාබනික ගොවිතැන, මේ කියන අමුතු වචන දාලා ජනාත්මාට මේ රජයට මේ උපදෙස් දීලා ඒකෙන් සිද්ධුනේ මේ රටේ දෙවන්ත අතිවිශාල පවුල් ප්‍රමාණයක් අද රජයට පක්ෂව හිටපු අයත් එක්ක විරුද්ධ මතයක ඉන්නවා. තමන්ගේ තේරීම නරත් කරන විදිහක් නැහැ මේ ආණ්ඩුව ග්ලයිපොසෙට් තහනම් කරුවත් එක්ක. ඒ නිසාම තමයි මම නවීන දිසානායක ඇමතිවර ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රායෝගික ඇමතිවරයෙක් හැටියට එතුමා ඉල්ලීමක් කරලා තිබුණා ග්ලයිපොසෙට් තහනම වහම ඉවත් කරන්න. නැත්තම් රජයේ වතු මේවා පෞද්ගලික වතු කරගෙන යන්න බැහැ කියන එක ප්‍රායෝගික තත්ත්වයේ දන්න ඇමතිවරයෙක් හැටියට. හැබැයි ඇමතිතුමාට ඒ වෙලාවේ ඔය කවුරු හරි හරිත ගොවිත නැහැ, නීල ගොවිත නැහැ, කාබනික ගොවිත නැහැ, රටේ නැති අප්‍රබංශ ටික කියලා ඒ සඳහා ඉඩකඩ දුන්නේ නැහැ. හැබැයි අද මේ වෙනකොට රටතොර වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමියනි, ලීටර 4 රුපියල් 2000 වල්නාශක අද ලේබල් එක නැතුව ඒ වල්නාශකේ එහෙම්මම තියෙනවා කළු කඩේ රුපියල් 12000යි. අපි 2000ට ගෙනහලා එලිපිට ගහපු එක අද 12000ක් දීලා තමන්ගේ ගොවි බිමට යොදනවා. මේකේ ගොවියාට හානියක් වෙලා තියෙයි, ඊට වඩා වැඩි හානියක් ආණ්ඩුවට වෙලා තියෙනවා. අර රුපියල් 12000 කෑන් එක අරගෙන එන්නේ ආණ්ඩුවේ ඉන්න අත්ත මුත්ත ඔක්කොම මතක් කර කර තෙල් ටික අරගෙන එන්නේ ගෙනහලා ගහන්නේ මේ බම්බු ගහන යහපාලනේ කියලා. ඉතින් මේ මට්ටමට ඇයි ආණ්ඩුව අනවශ්‍ය ආකාරයේ තෙරපුවක් පීඩනයක් ගන්නෙ? මේක ආණ්ඩුවෙන් බිස්නස් එක කරනව නෙවෙයි. මේ ග්ලයිපොසෙට් තහනම කරනකොට අවුරුදු 15කට තියෙන ග්ලයිපොසෙට් එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක්, මාධ්‍ය සම්බන්ධව පම්පෝරි ගහන එක ආයතනයක් ග්ලයිපොසෙට් ලංකාවට ගලන ගොඩ කරලා තිව්වා අවුරුදු 15කට තියෙන්නේ. දැන් අද ඒකේ ලේබල් එක නැතුව
ගරු මන්ත්‍රීතුමා විනාඩි 10ක කාලය අවසානයි.
මම ගරු වාස්තුවේ නානාකර මැතිතුමා එන්නේ නැහැ, සහ වීර කුමාර දිසාන මැතිතුමා සාබානේ ඒ දෙපළටම දැනුම් දීලා තිබෙනවා ගරු සභාපතිතුමනි.
හොඳයි, කතා කරන්න මන්ත්‍රීතුමා.
එතකොට දැන් මේ ආකාරයට ගොවියා අපහසුට ලක්ෙද්දි අපි ආණ්ඩුවෙන් ඉල්ල මේක ආණ්ඩුවට ලැබෙන වාසියකුත් නැහැ, ආණ්ඩුව මේකෙන් බැනුම් අහන්න ඕනිත් නැහැ, ආණ්ඩුව මිනිස්සු අතර කලකිරීමට ලක් වෙන්න ඕනිත් නැහැ. මේ සම්බන්ධ හොයලා බලලා අපිට වෙන විකල්පයක් හරි එහෙම නැත්නම් නවීන දිසානායක ඇමතිතුමා කියපු දෙයට ග්ලයිපොසෙට් තහනම ඉවත් කරලා අපිට තෙල් ටික ගහගන්න දෙන්න. ජීවත් වෙන විදිහක් නැහැ මිනිස්සුන්ට. තේ වගාවද ආර්ථික වශයෙන් පාඩුදායක වගාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම වගාවේ එන්න අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඒ අස්වැන්න අඩු වීමත් එක්කම රටට ලැබෙන ජාතික නිෂ්පාදනය එන්න අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මේක මහා ආර්ථික වශයෙන් මහා විනාශයක් වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමියනි, 2003 අවුරුද්දේ වාර්ෂික කිලෝග්‍රෑම් මිලියන 304.8ක් නිෂ්පාදනය කරපු අපේ රටේ තේ වගාව අද වෙනකොට 292.6 දක්වා අඩු වෙලා තිබෙනවා. ඕකට කියනවා පහුගිය අවුරුද්දවල මහා නියඟයක් ආවනේ, එහෙම නැත්නම් මහා ගංගොතරක් ආවනේ, ඒ හින්දා අඩු වුණා කියලා. මේව නිදහසට කරුණ නෙවෙයි. හැමදාම මේ රටේ ගංගොතර නියඟය මේ ඔක්කොම තිබුණා. හැබැයි ඒ තියෙද්දි මේ සඳහා අවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් සහ ගොවියාට දෙන සහනාධාර මේ වැඩි කිරීම තුළ නිෂ්පාදන වැඩි කරන අපි මතක් කරනවා දිමු ජයරත්න මැතිතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට නියෝජනය කරපු 94 ආණ්ඩුවේ එතුමා විසින් හඳුන්වලා දුන්නා තේ නැවත වගා කරන ගොවීන් සඳහා ලෝක බැංකු මුදල් උපයෝග කරගෙන අඩු පොලී සහිත ණය යෝජනා ක්‍රමයක් 5% එකේ ණය යෝජනා 10%ක් ගන්නවා 5%ක් මහ බැංකුවෙන් දානවා 5%ක් ගොවියා ගෙවනවා ඒක විශාල සහනයක් වුණා මං කියන අන්නේ වගේ ණය යෝජනා ක්‍රමයක් හෝ ආණ්ඩුව සැලසුම් කළා ගොවීන් වෙත දෙනවා නම් ඒ ගොවියාට පුළුවන් තමන්ගේ වගාබිම් සකස් කරගන්න ඉතින් මෙන්න මෙවැනි යෝජනා ක්‍රම අපි කරන්න කියලා ආණ්ඩුවේ අවධානය යොමු කරනවා විශේෂයෙන් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවත් ඉන්න වෙලාවේ මේවා මේ අනවශ්‍ය දේවල් වලින් නිකම් බොරුවට ආණ්ඩුව අප්‍රසාද ලක් වෙන ක්‍රියාමාර්ග ඔය කවුරු හරි මහලොකු කෘෂිකර්ම විද්‍යාඥයෝ හරි පාරිසර විද්‍යාඥයෝ හරි කියලා ඇවිල්ලා මොනව හරි බහුබූත ටිකක් කියනවා මේකෙන් සිද්ධලා මේ බහුබූත කෘෂිකාර්මික ප්‍රතිපත්ති ඉඳ වෙලා තියෙන්නේ රටට ගන්න හාල් ටික නැති වෙලා තියෙනවා ඇයි පාරිසරික ගොවිතැනට ගිහිල්ලා තෙල් බොර නැති බත් කන්න කියලා මෙහෙම වගාවක් කරාමද අවුරුදු 150ක් 200ක් තිස්සේ වගා කළා වගා බිම්වල අද පසේ පසට අවශ්‍යගෙන සියලු පෝෂ්‍ය පදාර්ථ ඉවත් වෙලා ගිහිල්ලා පිටින් පෝෂ්‍ය පදාර්ථ යදී තියෙනවා ඒව දැන් තව ගොම පොර දාලා වගා කරන්න පුළුවන්ද කොළ පොර දාලා වගා එකෙන් පුළුවන් හැබැයි එක්තරා පාණක් අවශ්‍ය අනිත් මූලද්‍රව්‍ය පිටින් ලබා දෙන්න ඕනේ මෙන්න මෙවැනි තත්වයන් තුළ රටේ කෘෂිකර්මාන්ත වැවිලි වගාව සම්පූර්ණ අනිත් පැත්තට කරකැවිලා තියෙනවා ඊළඟට රබර් සම්බන්ධව ගත්තම අද ලංකාවේ රබර් නිෂ්පාදනය කරන භූමි වගා බිම් ප්‍රමාණය ඉතා වේගෙන් අඩු වෙමින් පවතිනවා. ගරු සභාපතිතුමියනි 2016 වර්ෂයේ රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 79.1 දක්වා 10.7%කින් පහළ වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 50ක කාල පරිච්ඡේදය තුළ රබර් නිෂ්පාදනය වේගෙන් පහළ වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්ද තුළ. ඇයි ඒ රබර් නිෂ්පාදනය වේගෙන් පහළ වෙන්න හේතුව? රබර් සඳහා තිබිච්ච මිල වේගෙන් කඩාගෙන වැන්නා. ගරු ජනාත්මා 2015 වර්ෂේ එතුමා ඉදිරිපත් කරපු මෛත්‍රී පාලනයක් ඉස්සාවර රටක් යහපත් ආර්ථිකයක් මේ වැඩපිළිවෙළ තුළ පොරොන්දුවක් දුන්නා. රුපියල් 350ක් අපි රබර් කිලෝ එකක සඳහා ස්ථිර වශයෙන් දෙනවයි කියලා. හැබැයි අපි අහනවා ආණ්ඩුවට අවුරුදු 2යි මාස 11ක් ගිහිල්ලා අද වෙනකන් 350ට ආණ්ඩුව ගානේ රබර් වලට මිල දෙන තරක් තියෙනවද නැහැ. කොහෙත්ම 350ට රබර් මිල දී ගන්නෑ. අද රබර් කිලෝ එකක් ගන්නෙ RSS නොම්බර 3 රුපියල් 250යි. මේක නිෂ්පාදන පිරිවැය විතරක් රුපියල් 200ක් යනවා. රුපියල් 200ක් නිෂ්පාදන පිරිවැයනකට ගොවියට ඉතුරු වෙන්නේ රුපියල් 50යි. අක්කරයකින් දවසට දාන්න පුළුවන් රබර් සීට් කිලෝ 10යි. ඉතින් ගරු ඇමැත්තුමනි මෙවැනි ආර්ථිකයක් තුළ මේ රටේ කුඩා රබර් ඉඩම් හිමියා ඉතුරු වෙයිද? රජය මගින් මේ ආකාර යම් ආකාරයක සහනයක් දෙන්න ඕනේ. අද වල්නාසන කරන විදියක් නැහැ, පොර ටික දාන විදියක් නැහැ. රබර් නිෂ්පාදනය වේගෙන් රටේ කඩාගෙන වැල්ලා. මේ තත්ත්වය තුළ කුඩා රබර් ඉඩම් හිමියාත් සමග මහා පරිමාණ වැවිලි සමාගම් වතු ටික බරපතල අනතුරකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේනි තත්ත්වයන් තුළ මේ සඳහා අවධානය යොමු කිරීම රජයේ බරපතල වගකීමක් වෙනවා. ඊළඟට දැන් පොල් වගාව ගැන තේ පොල් රබර් තේකටත් හරි රබර් එකටත් හරි දැන් පොල් එකට පොල් වගාව සම්බන්ධව ගන්නකොට අද මගේ හිතේ 2600 වසරක් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ රුපියල් 110ට පොල් ගෙඩියක් ගන්න වෙච්ච ආණ්ඩුවක් හැටියට ඒ ආණ්ඩු කාල සීමාවක් හැටියට මේ කාල සීමා ඉතිහාසෙට එකතු වෙනවා. පොල් ගෙඩියක් රුපියල් 110යි. දවසෙන් දවසට වැඩි වෙනවා. අපි අහනවා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමාගෙන් කොහොමදතුමා අර ආණ්ඩුවෙන් පාලන මිල දාපු 75 දෙන පොල් පාරිබෝඩ එලෝ පොල් පෙන්නලා දැන් කෝ 75 දෙනවා කෝ පොල් කෝ පොල් වගා කියන මන්නේ බෙදෙනවා කෝ පොල් අද වෙනකොට මම දැක්ක ඊයේ පත්‍රයක තිබුණා ගරු වැවිල් කර්මාන්ත ඇමතිතුමා කියනවා පොල් පරේෂණ ආයතන සවත් ආයතන ගණනාවක් මගෙන් ගලවලා අරගෙන කියලා. දැන් වැඩ කරන ඇමතිවරයෙකුට එක වැඩ කරන්න හිටියේ දීලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගොවියාට මේ වගා කරන්න පුළුවන් මට්ටමක් ඇති කරලා දෙන්න ඕනේ. අද පොල් නෙවෙයි පොල් වගා කරටි ගල්ලා ගිහිල්ලා වගාවේ කරටිත් නැහැ අද. ඇයි මේකට හේතුවක්? ඕකට කියනවා දඬු ලේන්නු හරියට ඉන්නවනි. ඉත් වඳුර හිලව් හරියට ඉන්නවනි. ආණ්ඩුව තුවක්කු දෙන්නේ නැණි. ඒක නෙවෙයි හේතුව. දඬු ලේන්නු හිලව් වඳුර හැමදාම හිටියා. සත්තුත් ඉන්නෝනි මිනිස්සුත් ඉන්නෝනි. ඒ සත්තු පන්නා හැරිම කරන ගොවියා විසින් ක්‍රියාත්මක කළේ ඒක නෙවෙයි තුවක්කු කටපොල් දෙන එක නෙවෙයි මේ ප්‍රශ්නේ විශ්නුම. ගොවියාට වගාට අවශ්‍ය කරන දියුණු කරපු රෝපණ ද්‍රව්‍ය ලබා දෙන්න ඕනේ. හොඳ වැඩි දෙනු පොල් පැල ලබා දෙන්න ඕනේ. ඒ නිසා වගා උපදෙස් ලබා දෙන්න ඕනේ. පොහොර වර්ග ලබා දෙන්න ඕනේ. ඒවා මොකවත් දෙන්නේ නැතුව පොල් වගා පහල බහැලා. මම කියන්නේ රටේ මේ පොල් ප්‍රශ්න විසඳන්න පොල් මිල වේගෙන් ඉහළම විසඳන්න තියෙන එකම ක්‍රම එක අවුරුද්දක්ද විසඳන්න පුළුවන් අලුතෙන් පොල් හිටෙව්වොත් අවුරුදු 6ක් යනවා අවුරුදු 5ක් යනවා පොල් පළදාව ලබා ගන්න මේකට කරන දෙන එකම දේ තමයි පොහොර මිල අඩු කළා ගොවියාට වහාම පොහොර සහනාදර ලබා දෙන්න පොහොර සහනාදර ලබා දුන්නාට පස්සේ පොල් වගාවේ ප්‍රමාණය වැඩි වෙයි ලබා ගන්න අක්කර අස්සැන්න ගෙඩි මිලියන ගාන වැඩි වෙයි අන්න එතකොට පොල් මිල වේගෙන් 15යි අද පොල් විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් වඩ පත්තර අද පොල් පිටරට යවනවා පොල් තෙල් කර්මාන්ත මේ සියල්ල කඩාගෙන වැටලාද එහෙමනම් තේ පොල් රබර් නැමැති තුන් ආකාරයෙන් වැවිලි භෝග මේ රජයේ අර්ථයේ බරපතල ආකාරයේ අඩුවීමකට කඩාවැටෙන ලක් වෙලා තියෙනවා කියන එක අපි ආණ්ඩුවට දෝෂාරෝපණය කරන අදහසකින් නෙවෙයි හැබැයි මේක ප්‍රකාශ කරන බරපතල ආකාරයේ කඩාවැටීමක් මේ සම්බන්ධව සිද්ධ වෙලා තියෙනවා 2016 අවුරුද්දේ පොල් ගෙඩි මිලියන 3011ක් නිෂ්පාදනය කර හැබැයි ඒක මේ වෙනකොට 1.5කින් කඩාවැටෙන ලක් වෙලා තියෙන රට අවශ්‍ය කරන පොල් ටික නැති වෙලා තියෙනවා සාමාන්‍යයෙන් පෙබරවාරි මාසේ නෝ රටේ පොල් නැති වෙනවා පොල් අඩුයි අපි විවහාර විදිහට කියන්නේ හමස්වලුකාරේ හමස්වලුකාල්ට පොල් වගාවේ පළදාව අඩුයි හැබැයි මේ කාලේ පොල් හොඳට තියෙන්න ඕනේ හොඳට තියෙන කාලෙත් පොල් වරලා මේ ආණ්ඩුවට ඉතින් මේ සඳහා මොකද්ද තියෙන ක්‍රියාමාර්ගය අපි දැක්ක පහුගිය දවස් ඇත්තටම කෘෂි කර්මාන්තර ගිහිලා තියෙන තත්ත්වය ගැන කියන කණගාටුයි පෙරේද අපේ රටේ ප්‍රධාන ජාතික පුවත්පත වාර්තා කරනවා ලක්ෂ ගණනක අමුමිරිස් ඉන්දියාවෙන් ගෙනහල්ලා ලක්ෂ ගණන අමුමිරිස් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ගෙනහල්ලා කියන්න ලැජ්ජයි අහන්නත් ලැජ්ජයි බලන්නත් ලැජ්ජයි මේවා අමුමිරිස් පිටරට ගේනවා ලංකාවේ මිනිස්සුන්ට කන්න හැබැයි ඒ අද වෙලා තියෙන්නේ කෘෂි කර්මාන්තයේ සම්බන්ධ නිවැරදි ආර්ථික දැක්මක් ප්‍රතිපත්තියක් වැඩපිළක් මේ ආණ්ඩුවේ නැහැ. හරි වැඩපිළක් තුන නම් අමුමිරිස් පිටරට ගෙන ආපු කාලයක් හැටියට කොයි කාලෙද ඉතිහාසෙ ලියවෙන්නේ? අමුමිරිස් ගෙන පිටරටින්. මෙන්න මේ தත්ත්වය තුළ අද ගොවියා සහ වැවිලි කාර්මිකයා වැවිලි වගා කරන්න සියලු දෙනාම බරපතල අපහසුතාවය මේ සම්බන්ධව රජයේ දැඩි අවධානය යොමු කළ යුතුයි. ඉදිරි කාල සීමාව තුළ මෙවැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන එක වැළැක්විය යුතුයි. පොල් ගෙඩිය රුපියල් 110 වෙනකොට හාල් කිලෝ එක රුපියල් 100 වෙනකොට අමු මිරිස් කිලෝ එක රුපියල් 900 වෙනකොට රතුළුණු කිලෝ එක 540 වෙනකොට බීලුණු කිලෝ එක රුපියල් 200 වෙනකොට කෘෂිකර්ම ඇමතුමත් නැහැ. හැබැයි ඒ ඔක්කොම ටික වෙනකොට රාජගිරියෙන් ගන්නවා ලක්ෂ 245ක් මාසයකට ගෙවන්න අමාත්‍යාංශර ගොඩනැගේ තට්ටු 5යි. ජය වේවා කෘෂිකර්ම ඇමතුමාට. මෙයා මේව නේද ගොවියෝ අපිට තියෙන ප්‍රශ්නේ මේක. අපට වගා කරන්න භූමිය ඕන බීජ ටික ඕන රෝපණ ද්‍රව්‍ය ඕනි වැවිලි ද්‍රව්‍ය ඒවට ජෙදවුම් ටික ඕන හොඳ මිලක් ඕන හැබැයි කියන්නේ ගොවියා රජ කරනවා කියන ගොවියා රජ කරන ගොවියා හිඟන්න වෙලාද මේ කාල සීමාව මේ වැඩපිළිවෙල තුල මෙන්න මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කිරීමෙන් තොරව මේ රටේ කෘෂි කර්මාන්තය සහ වැවිලි වගාව ගොඩගන්න බෑ කියන එකයි අපේ තර්කය ඒ නිසා අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ මේ තුලින් හෝ යහපත් වැඩපිළක් ආණ්ඩුව අද තියනවා හෙට වෙන එකක් වෙන ආණ්ඩුව වැටෙනවා එනවා අපිට ආණ්ඩු නෙවෙයි ගොවින් නැටින මේ රටේ අති බහුතරයක් මිනිස්සුන්ට ජීවත් වීමේ ආදාය මාර්ග ජීවන වෘත්තිය නැති කරලා දානවා නම් ඒක බරපතල අපරාධයක් කියන එක මම ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ සඳහන් කර සිටිනවා ඒ වගේම ගරු සභාපතිතුමියනි අපි දැන් අපේ ගරු ගාන්ත කරුණාතිලක ඇමතුමත් සභාවේ ඉන්නවා මම පළමුවෙන්ම එතුමාගේ වැඩ පිළිවෙල පිළිබඳව මම ඒ තරම් දැන මම අමාත්‍යාංශයට ගිහිල්ලා එහෙම බලල නැහැ. හැබැයි අපි මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා දැකලා තියෙනවා ඔබතුමා විශාල උත්සාහයක් ගන්නවා ඉඩම් අමාත්‍යාංශය යම්කිසි ජනතාවාදී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා උත්සාහ ගන්න බව දන්නවා. බොහෝ පහුගිය අවස්ථාවල අපි දැක්කා ඔබතුමා ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව ඉඩම් වලට විශාල උපමානයක් දීලා තිබුණා. ලොකු වැඩපිළක් සකස් කළද අපි ඒවට සුබ පතනවා. ඒවා බොහොම හොඳයි. මොකද එවැනි වැඩපිළක් ජනතාවාදී වලට අපි කැමති එවැනි වැඩපිළක් කළා මිනිසුන්ගේ දුක වේදනා නිමන්න කටයුතු කරනවා නම් ඒකට අපි කැමති. ආණ්ඩු ප්‍රතිපත්තියක වෙන සත්‍ය නේ හැමතුමා වෙනම දෙයක්. එවැනි ජනතාවාදී වැඩපිළද අපි ඒකට සතුටුයි. ඒ වගේම මම එක දවසක් ඉතාම හදිසි කරුණ ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාවට ගියා. ඒක අපේ ප්‍රදේශයේ ඉතාම අහිංසක මිනිස්සුගේ දැවෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න මම ගියා මම ඔබතුමාට කිව්වෙත් නෑ මම අමාත්‍යාංශරියා ගිහිල්ලා මම කවුද කියලා මම සභාපතිතුමාට කිව්වෙත් නෑ මම ගියා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එතුමා අඳුරගත්ත මම ගිය ගාම්ම ඇත්තටම හොඳ සභාපතිතුමෝ මම එතුමා දැක්කෙත් එදාමයි මම කිව්වෙත් නෑ මම රංජිත් සොයිසා කියලා අහලා මේ ප්‍රශ්නේ මොකද්ද මේක ඉතාම සාධාරණ ප්‍රශ්නයක් මේ වැසියාගේ මේ පුදුයල මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනි ඔබතුමා එන්න යන්න මේ ප්‍රශ්නේ නොවිසඳුනොත් මට කියන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වගේ එහෙම වැඩ කරන නිලධාරි මණ්ඩලෙකුත් එක්ක ඔබතුමා ලොකු ගමනක් යන්න හදනවා. මේ රටේ ඉඩම් ඇමතුරු ඉතිහාසෙට එකතු වෙලා තියෙනවා. අපේ හෙක්ට කොබ්බකඩුවේ මැතිතුමා ඉතිහාසෙට එකතුච්ච ඉඩම් ඇමතිවරේ. සීපී ද සිල්වා මැතිතුමා ඉතිහාසෙට එකතුච්ච ඉඩම් ඇමතිවරේ. අන්න එවැනි ඉතිහාසෙට එකතු වෙච්ච ජනතාවාදී වැඩපිළක් ඔබතුමා අතරින් ඉදිරි කාලෙක ඔබතුමා පටන් ගත විතරයිනේ වැඩ දැන් මේ මාස 4යි 5යිනේ. ඒතර එවැනි වැඩපිළක් කෙරේ කියලා අපි හිතනවා අපි ඔබතුමාට සුබවතනවා. හැබැයි ඒකම ගරු ඇමතිතුමනි දැන් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ තිබෙන වැඩපිළ මේක තව ටිකක් විධිමත් කරන්න. මොකද ඉඩමක ඔප්පුවක් තමයි ඒ රටේ ඒ ඉඩම හිමියාට තියෙන ඉහළම සම්පත. මේ සඳහා පසුගිය රජයේ මගින් බිම්සවිය නමින් ඉතාම විධිමත් හොඳ වැඩපිළක් සකස් කළ බිම්සවිය වැඩසටහන. ඒ බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ ඉතාම පිරිසිදු හොඳ බලපත්‍රයක් බිම්කවියේ හිමිකම් සහතිකපත් ලබා දීමේ වැඩපිළක් ඒ වැඩපිළිවෙල අන්තර්ගතව ඒක කරගෙන ගියා. දිවයිනේ තෝරාගත්ත ඒ දිස්ත්‍රික්කවල ඉස්තෙල්ලම් මේක ක්‍රියාත්මක කරුනේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉතා හොඳින්. ඒ වැඩසටහන අද මොනාණ්ඩුවෙන් කෙරුණත් ඒක කෙරුණේ දිමු ජයරත්න මැතිතුමා ඉඩම් ඇමතිවරයා හැටියට ඉන්න කාල සීමාව ජනක බණ්ඩාර තෙන්නකොම් මැතිතුමා ඉන්න කාල සීමාව තුළ පක්ෂ ભેදකින් තොර හැම කෙනාටම ඉඩම් සඳහා හිමිකම් සහතික බලපත්‍රයක් ලැබුණා. හැබැයි මේ පහුගිය කාල සීමාව තුළ ඒ වැඩසටහන දිගට ඔබතුමා හොයලා බලන්න ගොඩකැල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුළ බිම්සවියේ හිමිකම් සහතිකපත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ඒකේ භාගයක් ගිහිල්ලා ලක්ෂ ගාණක් මුදල් වැය කරලා ඒ වැඩසටහන වර්තමාන රජයේ බලයටපත් වීම තුළ දැලස් කාලා නැවැත්තුවා. ඒ නතර කිරීම තුළ විශාල වශයෙන් ඒ ගොවින් තෝරගත්ත අර GPS ක්‍රමය කියලා ඒකට මැනුම් ඒකට යුතු කෙරුවා. හැබැයි වැඩපිළිවෙල නතර කරලා කාර්යාලයේ අකුලගෙනම අරගෙන ගියා. ඉතින් මෙවැනි වැඩපිළිවෙල තුළ මේ ශ්‍රී ලංකා කාරණේ විතරක් දැන හදුවා නෙවෙයිනේ ගමේ ඉන්න සියලු ඉඳන් මේ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේක ටිකක් හොයලා බලලා ඒ නතර කර දාපු ගොඩකෙල ප්‍රාදේශීය කොට්ටාසය තුල බිම්සවිය වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන මම බොහොම ඕනකමින් ඒ සඳහා මැදිහත් වුණා. ඒක හොඳ වැඩපිළක් හැම කෙනාම හොඳයි කිව්වා. නමුත් ඒක නතර කරලා දැම්මා. ඒක උනේ මොන හේතුවක් නිසාද කියලා මම දන්නේ නැහැ. බිම්සවිය වැඩසටහන අකණ්ඩවම ඉස්සරහට කරගෙන හොඳ වැඩපිළක් හැටියට අපි දකිනවා. ඒ වගේම ගරු ඇමතුමනි මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලංකාවේ තියෙන ඉතාම පැරණි දෙපාර්තමේන්තුව අවුරුදු 100කට වැඩිය පැරණි දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව. ඒ වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉතාම ප්‍රශංසනීය කාර්යභාරයක්. ඒ වැඩි සද්දයක් නැතුව කරන දෙපාර්තමේන්තුවක්. රජයේ සංවර්ධනවලට ඉඩම් වෙන් කළා හදලා දෙනවා වගේම පෞද්ගලිකව මේ තියෙන ගැටලු නිරාකරණ බොහෝ සේවාවක් කරන දෙපාර්තමේන්තුවක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව. හැබැයි දැන් අපට කරුණු දැනගන්න තියෙනවා ගරු ඇමතිතුමා මේක අවුරුදු 200කට වැඩිය පැරණි කියලායි මගේ සටහන් වලදී එහෙම වෙන්නේ නැති. අවුරුදු 200ක් විතර පැරණි කියලා තමයි
ඒ වගේ තමයි.
ඔව් අවුරුදු 200කට වැඩි කාලයක් පැරණි දෙපාර්තමේන්තුව සුද්ධ ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම අපේ මුතුන් මිත්තන්ගේ ඉඩම් ටික මංකොල්ල ගන්න හදපු දෙපාර්තමේන්තුව මැනලින් කටයුතු කරලා හදාගත්ත එක. එතකොට මේ දෙපාර්තමේන්තුව අවුරුදු 200කට වඩා වැඩි කාලයක් පැරණි. ඒතර මේ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉතාම ඵලදායි බිම්සවිය වැඩසටහන. ඒ බිම්සවිය වැඩසටහන අද වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 154ක මුදලකට ඇමරිකානු සමාගමකට මේ මුළු ව්‍යාපෘතියම දෙන්න හදන බවට අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒතර මේ ව්‍යාපෘතිය මගින් ඇමරිකන් ට්‍රිම්බල් නැමැති සමාගමට ශ්‍රී ලංකා රජය විසින් දෙන්න කියලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් මේ කැබිනට් මණ්ඩලෙත් මේක සාකච්ඡා වෙලා තිබෙනවා. ඒ අදාළ සමහර වගකීතු ආයතන සහ පුද්ගලයන් සංවිධාන ඔබතුමාගේ අවධානයත් මේ සඳහා යොමු කරලා තිබෙනවා. ඒතර මේ වැඩසටහන අවුරුදු 15ක් තුල තමයි අවසන් කරනවා කියලා කියලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 154ක් අවුරුදු 15ක් ඇතුළත මේ සඳහා යොදවන්නේ සම්පූර්ණ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ්‍රමිකයන් සහ සම්පත්. මේ වැඩපිළිවෙල මෙහෙම කරනකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉතා පැහැදිලිව කියනවා ඇමරිකන් ඩොලර් මිලියන 50කින් මේ කටයුතු අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. ඒක හම්බෙන්නේ දීර්ඝකාලීන ණය මුදලක් හැටියට, පොලියර ගන්න ණය මුදලක් හැටියට. මේක අවුරුදු මිලියන 50කින් ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව නිලධාරීන්ට කරන්න පුළුවන්කම තියෙද්දි ඩොලර් මිලියන 154ක් ගණන් අධික මිලකට මේ ඇමරිකන් සමාගමකට ලබා දීමට යාම තුළ ඉතාම සැකසිත ගනුදෙනුවක් සිදු වෙනවාදෝ කියන සැකය මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඒ පිළිබඳ විද්වතුන් අතර සාකච්ඡාර භාජනය ඔබතුමා වැනි ඇමතිවරයෙක් මේ සම්බන්ධව මං හිතර කයින්වත් වචනයක් අහන්න ඕන වෙන ඇමතිවරයෙක් නෙවෙයි. අපි හැම ඇමති කෙනා ගැනම හැම කතා කරන්නෙත් නැහැ. එහෙම කියන්න බැරි අයත් ඉන්නවා. ඔබතුමා ගැන අපිට අත්දැකීමක් නැහැ එහෙම. ඒ නිසා මේ සම්බන්ධව වහාම හොයලා බලලා මෙවැනි බිම්සවියේ වැඩසටහන අවුරුදු 15ක කාල සීමාවකට ඇමරිකන් සමාගමන දෙන්න හදනවා නම් ඒ සම්බන්ධ තොරතුරු ඔබතුමාගේ පිළිතුරු කතාවේදී හෝ නැත්නම් ඉදිරි කාලේදී තොරතුරු හොයලා බලලා අපිට පිළිතුරක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මොකද මේ සියලු සම්පත් ශ්‍රමදායකින් ශ්‍රම සම්පත සියල්ල ගන්නේ මිනින්දෝ දෙපාර්තමේන්තුවට නම් දෙපාර්තමේන්තුව සොත ඒ සඳහා අවශ්‍ය වෙන තාක්ෂණයේ තියෙනවා නම් මේ ඇමරිකන් සමාගමට දීමේ කිසිදු අවස්ථාවක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ නිසා මේ සම්බන්ධ දැඩි අවධානය යොමු කළා කටයුතු කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ සඳහා ඉදිරිපත් කරන ඇස්තමේන්තු මේ ඉදිරිපත් කරන ගනුදෙනු මෙයා ඉතාම සැකසහිතයි. ඉදිරි කාලයේදී මෙයා ඉතාම නිවැරදි ගණදුණු එක්ක ඔබතුමාත් සමග සාකච්ඡාවර කරුණ ඉදිරිපත් කරන්න මමත් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව අපි ළඟ තියෙන ගණන් මිනුත් එක්ක. ඒ නිසා මේ ආකාරයෙන් සැකකටතු ආකාරයේ කටයුතු කිරීම රටට මූල්‍යම වශයෙන් හානියක් වගේම රටේ හැම අඟලක් පිළිබඳවම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර හැම තැනකම තියෙන සියලු තොරතුරු චන්ද්‍රිකා තායාරූප වනාන්තර ගස්ගල් ඇලදොල සතාසිව්පාව මේ ඔක්කොම ටික ඇමරිකාව වගේ රටක් සතුවීම රටේ ජාතික ආරක්ෂාවට කොයිතරම් දුරට තර්ජනක් වේදෝ නොවේදෝ කියලාත් අපේ සැකයක් තියෙනවා. මොකද ඇමරිකාවත් එක්ක බොහොම ගනුදෙනු කරන ආණ්ඩුවක් හැටියට මේ රටේ හැම අංගලක් ගැනම විස්තර වාර්තා ඇමරිකාව
සතුවීම විනාඩි 2ක කාලයක් ගරු මන්ත්‍රීතුමාට තියෙන්නේ.
සභාපතිමිය
විනාඩි 2යි ඔබතුමාට තව
තියෙන්නේ. එතකොට මේ බිම්සවියේ වැඩසටහන ඇමරිකන් සමාගමන දීම පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය රජයේ අවධානය යොමු කළා. ඒ සම්බන්ධව රටට හානියක් වෙන මට්ටමක් තියෙන නිවැරදි කරන කටයුතු කරනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ජයවික්‍රම පෙරේරා ගරු ඇමතිතුමාගේ අමාත්‍යාංශය පිළිබඳවත් කතා කරනවා. ඔබතුමාගේ අවධානය යොමු කරනකොත් මගේ මැතිවරණ කොට්ටාසිය තුළ තිබෙනවා උඩවලව ජාතික වනෝද්‍යානයේ වැලිගපලින් පිවිසුම් දොරටුවක් වැලිගපල කොටස හඳගිරියෙන් පිවිසුම් දොරටුවක් පසුගිය කාලේ විවෘත කරා. ඒක විවෘත කරන ඔබතුමත් සහභාගී වුණා. හැබැයි ගරු ඇමතිතුමනි අද වෙනකන් උඩවලෝ ජාතික වනෝද්‍යානයේ නව පිවිසුම් දොරටුව ඒක ඔබතුමා ගිහිලා විවෘත කළව දැනුත් වැහිලා ගිහිල්ලා. මේක ඒ ආකාරයේ දොරටුව විවෘත කළා. සංචාරකන්ට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දුන්නොත් විශේෂයෙන්ම ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන වැලිගෙපල හඳගිරිය වැනි ප්‍රදේශවල ඉන්න සාමාන්‍ය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ යාමටත් ජාතික ආදායම උත්පාදන ක්‍රියාමාර්ගයක් හැටියට කළ යුතු කටයුත්තක්. නමුත් ඒ කටයුතු ගැන හදපු පාලම්බෝක්කු ඔක්කොම කැඩිලා ගිහිල්ලා පාරවල් වල් බිහි වෙලා ගිහිල්ලා විශාල ආදායමක් ලබා ගන්න ක්‍රමවේදයක් වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒක හොඳ නැහැ. ඔබතුමා ඇමතිරාවට පත් වෙච්ච ගම් වගේ ගිහිල්ලා ලොකු උත්සවයක් තියලා එහෙ විවෘත කරලා ආවා. දැන් ඒක නැවත ආපහු අපිට බලන්න යනකොට එදා ගියාට වඩා හොඳ තත්ත්වයක් ඔබතුමාට සතුටුයි. හොඳ කටයුත්තක්. ඔක පටන් ගත්තේ අපි. නමුත් ඒක අවසන් කරගන්න බැරි නම් ඒ කරනවා නම් වැලිගෙපල හඳගිරියෙන් ජාතික
වනෝද්‍යානය
හඳගිරිය ජාතික වනෝද්‍යානයට ඇතුළේ මේ පිවිසුම ඊළඟට ගරු ඇමතිතුමනි ගල්පාය කියන ප්‍රදේශයේ ඉඳලා හඳගිරිය හරහා පසුගිය කාලේ පාරක් කැපුවා මිනිසුන්ගේ ප්‍රවාහන ගමනාගමන අවස්ථාව සඳහා. හැබැයි ඒ පාරත් අද නැවත වතාවක් වනජීවී දෙපාර්තමේන්තුව මගින් විදුලි වැටක් ගහලා රක්ෂිතයේ තුලට දමා ගැනීම තුළ ජනතාවගේ එදිනදා ගමනාගමන ප්‍රශ්න විශේෂයෙන් කෘෂිකාර්මික දර ප්‍රවාහණයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ සම්බන්ධවත් ඔබතුමාගේ අවධානය ඔබතුමා අවශ්‍ය වුණොත් කාරක සභා අවස්ථාවට ඇවිල්ලා මම මේ සම්බන්ධ සියලු තොරතුරු
උත්තරයක් දෙන්නද?
හොඳයි.
ඔව් මං හිතන බොහොම ස්තුතියි.
මන්ත්‍රීතුමාගේ කාලය අවසානයි.
තපරයක්
වත්වානි
නෑ මං අදගිරිය විවෘත කෙරුවා. එතනින් අපි පාරවල් දාන්න කියලා මම අපි අනුමත කරලා කිලෝමීටර් 35ක් විතර ඒ කියන්නේ බලංගොඩෙන් යන පාරෙන්නේ.
ඔව් ඔව්.
යන්නේ අඳගිරියට උඩවලවේ කෙරකට පාලමක් දාන්න විශාල පාලමක්. අඩි 100 විතර විශාල පාලමක් දාන්න තියෙන ඒක අපි මගේ දෙන ලොකු බැංකුවේ ව්‍යාපෘති ගමන අපිට එන වර්ෂයේ මුදල් ගන්න පුළුවන් නැත්නම් අපි බැලුවේ මහාමාර්ගයෙන් ගන්න පුළුවන්ද කියලා. අයින් කරපු අපේ ඇමතුමාගේ කොහොම හරි පාලමක් දැම්මොත් අපිට උඩවලවේ මේ පැත්තෙන් ආරෙන් ඉන්න පුළුවන් නැත්නම් මෙහෙන් අඳගිරිය බල අම්බලගොඩ පැත්තෙන් බලංගොඩින් යන එක බෑ ගන්න පුළුවන්. අපි ඒක දිනු කරන්න ඕන. මම පිළිගන්න හොඳ ගමනිය අර වෝටර් බෝල්ස් ඔක්කොම පේනවා. පිළිගන්න මම ඉගෙන ක්‍රියාත්මකද කතා
කරා අර ගල්පායෙන් හඳගිරියට එන කපපු පාර පිළිවෙත් සොයලා බලලා එයත් වනජීවි දෙපාර්තමේන්තුවේ ජාතික වන උද්‍යාන අයත් කරගෙන ගත්ත ඒ සම්බන්ධව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විමසලා හෝ ඒක වනජීවි දෙපාර්තමේන්තුව අයිති ඉඩමක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් මාර්ග නිදහස් කළා
කියලා කියලා
ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට මම
ලියලා දුන්නොත් මම නිලධාරීන්ට දැන් මුණ ගැස් දෙනවා
මම දැන්
ඉල්ලන ගේන්න එළියට
වනිජ දෙපාර්තමේන්තුවේ ලොකු මහත්තයෝ
ඉන්නවා නේද
බලලා කරමු
හරි යන්න එළියකට තුමත් ඉන්නවා
බොහොම ස්තුතියි සභාවට ඔබතුමාගේ සහයෝගය දෙමින් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව නවත්තන බොහොම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා